අද දවසේහි ධර්ම දේශනා දායකත්වය ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ නිරෝෂණ ජයමාල් හා නිසාකි විජේ වික්‍රම මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ පෙන්නතුන් අරමුණු බවට පත්වන්නේ 11 වන මාස 2 වන දින උපන් දිනයේ යෙදුණු නිරෝෂණ ජයමාල් මහතාට ඒ වගේම නිශාකි විජේ වික්‍රම මහත්මියගේ 11 වන මාස 4 වන දිනයේදී තිබෙන උපන් දිනය නිමිති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් උපන් දිනය වෙනුවෙන් දෙදෙනාටම තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සුබ උපන් දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපිත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා එම දෙදෙනාගේම දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ භවයේදීම සසර දුක් නිමා කොට උතුම් වූ මඟඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. රටවාසී ලෝකවාසී හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සද්ධර්ම අවබෝධයක් ලැබීමට මේ ධර්ම අනුශාසනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දිනාටම ආදාදම සද්ධර්ම අවබෝධයේ පිණසම මේ දේශනාව උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවසාන වශයෙන් දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට හේතුණු යම්තාක් ඥාතීන් වේද ඒ හැම දිනාගේම භව ගමන සූපත් වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් පරමාර්ථය තිබඳ දවසේ දායකත්වයේ දක්වන හොඳයි සාදු ඒ සාදු නාමය 2023 11 වෙනි මාසේ අද 5 වෙනිදා භාවනා වැඩසටහන හොඳයි පහසුකම් තියෙන විදිහට භාවිතා කරමින් භාවනා වැඩසටහන කරමු හොඳයි හොඳයි හැම දිනම මුලින්ම හිත සංසුන් කරගන්න තැම්පත් කරගන්න ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව සිහිය ඇති කරගන්න ඇතුව පැවත නැතුව යන කිසිදු සිතුවිල්ලක් අල්ලා නොගෙන වාසය කරන්න මේ අතර හොඳට සිහි කැඳවා ගන්න බුද්ධෝත්පාදෝ චදුල්ලකෝ ලෝකස්මින් බුදුවරයෙකුගේ අනුශාසනයක් අහන්න ලැබීම, බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය ලෝකේ තිබීම අතිශයින්ම දුර්ලභයි. අපි ඒ අතිශයින්ම දුර්ලභ සමයකයි ඉපදිලා සිටින්නේ කියලා සතුටු වෙන්න. ඒ වගේම බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙන්න, සද්ධර්මයේ අසන්න ලැබීම ගැන සතුටු වෙන්න. ධර්මයේ අසන්නට ශ්‍රද්ධාව ඇතිවීම බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ වූ අවස්ථාව අපේ හිත්වලට ඇති වුණා. ඒ පිළිබඳව සතුටු වෙන්න. ධර්මයක් මෙනෙහි කරන්න පුළුවන් නුවණක් තියෙන මිනිස්සු බොහෝම දුර්ලභයි. ඒ ධර්මයක් මෙනෙහි කරන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් බවට මම පත් වී සිටිනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ධර්ම කරුණු පින්නතුනේ එකිනෙක අවබෝධ කරගන්න හැකියාව තියෙන අය මේ මිනිසුන් අතර හරි දුර්ලභයි. මට යම් යම් ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන මම සන්තෝෂයි. දිනෙන් දින ධර්මය වඩාගෙන දියුණු කරගෙන ඉස්සරහට යන්න මට සිත් තියෙනවා. ඒ කියන්නේ වීරිය තියෙනවා. වීරියවන්ත අයකු වීම පිළිබඳව මට සන්තෝෂයි. නිවන් පිණිසම ධර්මය අසමින් නිවන් සඳහාම කටයුතු කරමින් සත්‍ය අවබෝධයේ පිණිසම පේවි වාසය කරනවා. මේ සත්‍ය අවබෝධ ගමනේදී බාහිර බලවේගද ආධ්‍යාත්මික බලවේගද, මේ හැම බලවේගයක්ම ඇති වෙනවා. ඒ හැම දෙයක්ම මැඩපවත්වාගෙන හොඳ සිහිනුවණින් කල්පනාවෙන් යුතුව හැඟීමකට ඉඩ නොදී ඒ පිළිබඳව විදර්ශනා කරලා තමාගේ මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයත් බුද්ධෝත්පාද කාලයත් ශ්‍රද්ධාවත් විරියත් සතියත් සමාධියත් මේ ප්‍රඥාවත් එකතු කරගෙන සීලු බාධක බිඳගෙන මා තුළ පවත්නා වූ පරම මිත්‍යා දෘෂ්ටියක් වන්නා වූ සක්කාය දිට්ඨිය බිඳ දමා ලෝකයේ විවිධ ඇදහිලි ආගම් විශ්වාස කරගනිමින් ඒ ඔබමබ දුවන මේ හිත සීලබ්බද පරාමාසයේ බිඳ දමා විවිධ විචිකිච්ඡාවන් සහිත ජීවිතයක් ගත කරන අප සියලු විචිකිච්ඡා සහිත භාවයන් දුරුකොට ප්‍රධාන සංයෝජන තුනක් බිඳ දමා පළවෙනි සෝවාන් මාර්ගස්ත පලස්ත කියන මේ උත්තරීතර ධර්මය මට අදාදම අවබෝධ වේවා. අදාදම මට ප්‍රත්‍යක්ෂ වේවා. එයට අවශ්‍ය කරන්නා වූ පංච බල ධර්මයෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ මා තුළ හැම මොහොතකම නැගේවා. එයින් සත්‍ය අවබෝධයම ධර්ම අවබෝධයම සැලසේවා කියන පූර්වක්‍ෘත්‍ය අධිෂ්ඨානය ඇති කරගන්න. හොඳයි සාදු 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 ධර්මශාලාව දොර වහලා විවිධ සම්බාධක සහිතයි අද දවස. මෙතෙක් ධර්මය තුළින් ඇසූ දෙන අවබෝධ කරගත්ත සියලූම ධර්ම කරුණු සිහින් දන්වාගෙන ඒවා තුළින් ඇති කරගත්ත ශක්තිය හිත් තුළ දරාගෙන තමයි පින්නතුනේ ඊළඟ ධර්මකාරණය අපි ශ්‍රවණය කරන්න ඕන. අපි මොනවා හරි අහගෙන ඉඳලා යන්න නෙමේ ඇවිල්ලා තියෙන්නේ. මේ සංසාරේ ඒ අතරමං වීම අවසානයක් කරන්න. එහෙම නේද? එහෙම නැතුව හැමතිස්සෙම කොහෙට හරි ගිහිල්ලා පුටුවක් රත් කරලා ගෙදර යන්න බෑ අන්ධ භූතය වගේ. ඇවිල්ලා ඉන්නේ ඒක අවසන් කරන්න. එතකොට ඒකට අවශ්‍ය කරන නුවණ වීරිය යොදා ගන්න ඕන. තමන්ගේ ආත්මය කොහාටද යන්නේ කියන එක තීරණය කරන්නේ තමන්මයි. තමන් පුරණ පාරමිතාව තමයි තමන්ටම ඵල විපාක බවට පත්වන්නේ. තමන් හැඩගස්සමින් ඉන්න මේ මොහොතේ තමන්ගේ චරිතය. මේ සියලු දෙනාටම එකම චරිතයක් නෙමෙයි, විවිධ චරිත තියෙන්නේ. හැම දෙනාගේම විවිධ හැඩ, විවිධ චරිත, විවිධ ලක්ෂණ. අනත්ත කාය අනත්ත සංඥා. ඒවට කියනෝ ගති. ඉතින් ගති විමුක්ත වුණොත් එහෙම තමයි අන්න සංසාරය අවසන් කරපු කෙනෙක් වෙන්නේ. ගති තියෙනකන් අවසන් වෙන්නේ. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසංවේදී. එනිසා මේ මොහොතේ ඔබේ ගතිය හඳුනාගත්තා නම්, ගතිය විමුක්ති කරන්න පුළුවන් නම්, ගතිය දුරු කරලා දාන්න පුළුවන් නම් බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන පින්නතුනි, ඇඳුම් වල කහට පැල්ලම් තියෙනවනේ. ඒ කහට පැල්ලම් ඉවත් කරන්න මොනතරම් අමාරුද, අපහසුද? ඒ වගේ තමයි මනුස්ස හිතක තියෙන මේ චිත්ත උපාදානයන් කියන එක ඉවත් කරන්නත් ඉතාම අපහසුයි. අල්ලගත්තොත් අල්ලගත්තා. ඉතින් ලේසියෙන් මනුස්සෙක් තමන්ගේ වරද දකින්නේ නැහැ. නමුත් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියලා කියන්නේ හැම දෙයකටම තමන්ගේ වරද දකින්න කෙනෙක්. කවුරු හරි පාරේ යන මිනිස්සෙක් ගහලා ගියත් හිතන්න ඕන ඒක මගේ මොකක් හරි අප්සෙට් එකක් කියලා. හොඳයි නේද වැඩේ? එතනම ප්‍රශ්න විසඳිලා. එහෙමයි ඉන්නේ කී දෙනාද? කීයට කීයක්ද අපි එහෙම අපේ දෝෂයක් කියලා එක හිතන්නේ? අම්මා තාත්තා බැන්නත් ඒක මගේ ප්‍රශ්නයක්. යාළුවෙක් බැන්නත් ඒක මගේ දෝෂයක්. ඒක නිසා තමයි මට ඒක බැන්නේ. මේ වාසේ පඩිය අඩුවෙන් දුන්නා නම් ඒකත් මගේ දෝෂයක්, මගේ ප්‍රශ්නයක්. කවුරු හරි කෙනෙක් අපිට නින්දා අපහස කළත් ඒත් හිතන්නේ මොකන්ද ඒක මගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා අපි හිතමු. එතනින් අදහස් වෙන්නේ මොකන්ද? තමාගේ දෝෂය දකින්න උත්සාහ කරන කෙනෙක් කියන එක. අනුන්ගේ දෝෂත් තියෙන්න පුළුවන් ඒ අතර. නමුත් කමක් නැහැ. අපි පුළුවන් තරම් බලන්න ඕන තමන්ගේ දෝෂයේ හැටියට ඒක ගන්න බලන්න ඕන. ආන්නේ උදවිය තමයි වෙනතර මේ ආර්ය මාර්ගේ ගමන් කරන්නේ. දැන් සත්‍ය අවබෝධය නොවීමට හේතුව මොකද්ද කියලා අහුවාම අපි කොහොමද දාගන්නේ ඒක? බණවල වැරද්දක්. දේශනා වැරද්දක්. අපිට හරියට කියා දෙන්නේ නැති කේ වැරද්දක් කියලාද? නෑ, ඒකත් දාගන්න ඕනේ. ඒකත් මගේ වැරද්දක්, මගේ දෝෂයක් කියලා කල්පනා කරන්න පුරුදු වෙනවා. එහෙම ලෑස්තිද? එහෙම වෙන්න ඕනනේ. ඒක මගේ දෝෂයක්, මගේ ප්‍රශ්නයක්. ඒක කවුරු හරි කියලා නොදුන්නත් මං ඇවිල්ලා ඒක අහලා හරි දැනගන්න අයිතියක් තියෙනවනේ නේ. අන්න එහෙමනම් ඒ හැමදේම තමන්ගේ දෝෂයක් බවට පරිවර්තනය කරගෙන බලන්න ඕනේ. එහෙම නැත්තම් පොතපත කියවලා හරි තමන්ට පුළුවන් නේ හොයාගන්න කියලා කල්පනා කරන්න පුළුවන්. තමන්ගේ දෝෂය දකින්න. තමන්ගේ දෝෂය හැම දෙයකම හේතුව තමන්ගේ දෝෂය. සංසාරේ සැරිසරන්නේ තමන්ගේ දෝෂයට, සතර අපායට යන්නේ තමන්ගේ දෝෂයට, මෙලව හඬන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ තමන්ගේ දෝෂයට. ඒකට කියනවා කර්ම, කර්ම විපාක. එහෙනම් කොහොමද කර්ම විපාකයෙන් වළකෙන්නේ, කර්ම විපාකයෙන් බේරෙන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. තේ විදතුනි බුදුරජාණන් වහන්සේ සොයාගත් ධර්මයේ ලිහිසි පහසු සරල කාරණයක් නෙමෙයි. ඒක අතිශයින්ම පඬිතයන්ට, අතිශයින්ම නුවණැත්තන්ට, අතිශයින්ම සියුම් සංකීර්ණ බුද්ධියක් තියෙන, ඥානයක් තියෙන, අවදියක් තියෙන, සතියක් තියෙන, සමාධියක් තියෙන, ප්‍රඥාවක් තියෙන පුජ්‍යලයන්ට අවබෝධ වෙන ධම. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. දුෂ්ප්‍රඥාන් හෙවත් ප්‍රඥාව අඩු හීන අයට ධර්මය අහන්න හිතෙන්නෙත් නෑ, ධර්මයේ දිගින් දිගට යන්න හිතෙන්නෙත් නෑ, ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නත් බෑ. කොච්චර උත්සාහ කළත් නිකන් තේරෙන්නේ නැති ගතියක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා දැන් මේ ධර්මය අහගෙන ඉඳලා පස්සේ තේරෙන්නේ නැ කිය යන අය තුළ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ දුෂ්ප්‍රඥ භාවය. යමක් පෙන්වුවාම පේන්නේ නැති හේතුවට ඇහි දෝෂයක් තියෙනා වගේම ප්‍රඥාව නැමැති ඇස ඒ දෝෂයක් හටගත් කල්හිද කරුණුකාරණාවල වැටහීමේ දුබලතා හට ගන්නවා. ඉතින් ප්‍රඥාව පහළ වෙන්නේ හොඳට සිහිය වර්ධනය කරන තරමට, හොඳට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරන තරමට, ධර්මය අවබෝධ කර ගැනීම සඳහා වීරිය උදා කරගන්න තරමට තමයි පිළිතුරු මේ ප්‍රඥාව කියන එක තමා තුළ අවදි වෙන්නේ. ඉතින් මේ ප්‍රඥාව කියන එක මුලින්ම පරිපූර්ණ කරගත යුතුයි. ඊට පස්සේ පින්නතුනේ එතනින් එහාට පඤ්ඤා විමුක්ති කියන අවස්ථාවකට දියුණු විය යුතුයි. ඉතින් මේ ධර්මයේ කොච්චර ගැඹුරුද කියලා කියනවා නම් පින්නතුනේ හිතලා අවබෝධ කරගන්න බැරි, හිතලා දේශනා කරන්න බැරි ධහම. ඒකෙම පේන්න ඕනේ ඒකේ තියෙන සංකීර්ණත්වය හා බරපතලකම. හිතල දේශනා කරන්න බැරි, හිතල අවබෝධ කරගන්න බැරි. හිතල අවබෝධ කරගන්න ගියොත් එහෙම පිස්සු වැටෙනවා. ඒ නිසා ඔය බණ විකෘති හැරීමේ කියලා සමහරලාට බණින්නෙත් අර හිතලා අවබෝධ කරගන්න බැරි වුණාම ඒ ඔළුව නරක් වෙන ගතියට ආවහම මිනිස්සු කියනවා ඒකට ඔය විකෘති කියලා. එහෙම හරිය මිනිස්සු එකකින් අයින් වෙලා ඉන්න එක ලොකු දෙයක්. මොකද හේතුව හිතලා අවබෝධ කරගන්න බෑ. හිතලා අවබෝධ කරගන්න ගියොත් පිස්සු වැටෙනවා. හිතලා දේශනා කරන්න බෑ. හිතලා දේශනා කරන්න ගියොත් කෙනෙක් හේතු මුතුවටපත් වෙනවා. ඒකට හේතුව වචනේ ඉක්මවාලු දෙයක්. ඉතින් ගොඩාක් දෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක එහෙනම් අවබෝධ කරගන්න ඕනේ අපි කියලා. ඒක එහෙම තමයි. එහෙම හිතන අයට ඒක සාධාරණ එසේ නොවිය යුතුයි. එතකොට ඒගොල්ලන්ට තව ආත්ම 500කින් 1000කින් හරි ඒ මට්ටමට ප්‍රඥාව දියුණු වුණාම හිතෙන්න පුළුවන්. මේ කාරණේ සංකීර්ණ වැඩි. ඉතින් මේ වෙණි කාරණා දේශනා කරේ පින්නතුනි මුළු මහත් ධනය දීපල සියල්ල අතහැර දාලා පාත්‍රයක් අරගෙන බුදුරජාණන් වහන්සේ පසුපස එන්න යොමු වෙච්ච භික්ෂූන් වහන්සේලාට තමයි විශේෂයෙන්ම මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් දැන් අද පින්නතුන්ට බොහෝ රාජකාරි කරමය ගනිමින් gedara dora වැඩ කටයුතු කරගනිමින් ධර්මය අහන්න දිනු කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුන් හිතන්න ඕන ඒක වාග්යක් කියලා. නොතේරෙන කමට උත්තරේ තියෙන්නේ තමන් ළඟ තමන්ගේ අවදිය මදිකම, සිහිය මදිකම, ධර්ම ශ්‍රවණය කිරීම මදිකම. අපි නිතරම මනසට කතා කරන්න ඕන නුඹ ගයක් හදන්න පැය 8ක් වැඩ කළා නම් මෙලව සසර සතර අපායෙන් මුදව ගන්න පැය 8ක් ධර්මයේ වෙනුවෙන් කැප කළාද කියලා ප්‍රශ්නාර්ථය අහන්න ඕන. ගයක් හදන්න පිනතුනේ පැය 8ක සර්විස් එකක් දුන්නා නම් ඇයි අපිට ධර්මයේ වෙනුවෙන් බණක් අහන්න, භාවනාවක් කරන්න, ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පැය 8ක් බැරි කියන ලොකු ප්‍රශ්නාර්ථ ලකුණක් තමන්ගේ බිත්තියේ තියෙන්න ඕන ගහගෙන ලොකුවට. තමන්ගේ මොලේ තියෙන්න ඕන මේ ප්‍රශ්නාර්ථය. ධර්මයේ දාලා තියෙන්නේ බොහොම අඩු වටිනාකමකින් පැත්තකින් පොඩ්ඩක් ඉඳලා හිටලා පොයකට අවුරුද්දකට සැරයක් වගේ ගිහිල්ලා සතියකට සැරයක් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න නෙමෙයි. ඒක අංක එකට ඉන්න ඕන ඔබේ ජීවිතේ ධම්මං විනානත්ති සුඛානත්තා කියන තැනට. දැන් මෙතන ඉන්නවා අංක එකට ගත්ත අයත් ඉන්නවා, අංක දෙකේ ධර්මයේ තියාගෙන ඉන්න අයත් ඉන්නවා, අංක 15 20 100 200 ඈතට ධර්මයේ දාලා ඉන්න අයත් ඉන්නවා. තේ ඇත්තන්ගේ තේ අංකයේ ඉස්සරහට එවි. ඇවිල්ලා ධර්මය තමයි අංක 1. අම්මා තාත්තද වැදගත්, ධර්මයේද වැදගත් කිව්ව ධර්මයේ වැදගත්. ජීවිතයේද වැදගත්, ධර්මයේද වැදගත් කියලා හුවොත් අංක 1ට ධර්මයට ඇවිල්ලා ඉන්නවන යාට වැදගත් මොකද්ද? ධර්මය. එයා කියන්නේ ධර්මය. ධනේද වැදගත්, ජොබ් එකද වැදගත්, රස්සාවද වැදගත්, පවුලද වැදගත්, දරුවෝද වැදගත් කියලා ඇහුවත් කියන්නේ ධර්මය. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේට ධර්මයේ එකට වැදගත් වෙච්ච නිසා තමයි හැමදේම පැත්තකට දාලා ධර්මයට අංක 1 ලබා දුන්නා. රජ කෙනෙකුත් එහෙමයි. ඒ කුක්කුසාති රජතුමා කියන ඒ රජතුමත් එහෙමයි ධර්මයට අංක 1 දුන්නා. ඒ වගේ තමයි උපතිස්ස කෝලිත වැනි ඒ උදවියත් එහෙමයි හැම දෙයකටම වඩා අවසානයේ ධර්මයට 1 දුන්නා. ඒ වගේම පින්තුනි අපත් එහෙමයි. අපිත් ධර්මයට 1 දුන්නා. ධර්මයට 1 දුන්න නිසා තමයි මේ ධර්ම අවබෝධය කරගෙන අද පින්තුන්ට ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නේ. ඒසයි අවබෝධය දියුණු කරගන්න අපි කවුරුත් මහන්සි වෙන්න ඕන. කොහොමද වෙන්න තුනේ ධර්ම අවබෝධය සිද්ධ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර විශිෂ්ට ධර්මය හැඩය, ස්වરૂපය, ආකාරය, ලක්ෂණය මුලින්ම අවබෝධ කරගන්න ඕන කොයි වගේද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ ලෝකෝත්තර ධර්මයේ හැඩය ලක්ෂණය මුලින්ම දැනගන්න ඕන. එහෙම නැත්නම් අපි හොයාගෙන යන්නේ මොකක්ද? ප්‍රශ්නාර්ථයන්නේ. හොයාගෙන යන දෙයක් නැත්නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ කවුරු හරි වෙදෙක් කියපු, වෙද මහත්තයෙක් කියපු බෙහෙතක් හොයාගෙන යනවා, බෙහෙත් ගහ. ඔබ හොයාගෙන යන්නේ රස කිඳ වෙලා. රසකිඳ වෙලක් හොයාගෙන යද්දී ඔබේ ඔළුවේ තියෙනවා රසකිඳ කියලා කියන්නේ මේක ගහද්ද වැලද්ද කියන අදහස තියෙනවා. ඒවක තියෙන්න පුළුවන් කොයි වගේ තැන්වලද කියලා අදහසක් තියෙනවා. ඒකේ ස්වરૂපය හා ලක්ෂණේ හැඩය පිළිබඳව අදහසක් තියෙනවා. ඒ වගේම ඒක රස විඳොත් එහෙම ඒක තියෙන රසය පිළිබඳවත් යම්කිසි අදහසක් තියෙනවා නේද? රසකිඳ දන්නේ නැති අයත් ඇති. දන්න අයත් ඇති. එහෙමනම් අන්න එහෙමයි. ඒ රසකිඳ වෙලක් සොයාගෙන යද්දී යාට තියෙන අරමුණ වගේම නිර්වාණ ධර්මයේ පිළිබඳව මුලින්ම අපි හොයාගෙන යන්නේ මොකක්ද යන්න පිළිබඳව, කුමක්ද යන්න පිළිබඳව ඒ යම් කිසි අවබෝධයක් ලක්ෂණයක් තියෙන්න ඕන. දැන් බලන්න ඔබට තියෙන ඒ ලක්ෂණය, ඒ පිළිබඳව තියෙන හැඟීම, ආකල්පය මොන වගේද කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඔබ සොයාගෙන යන්නේ ධර්මය කියලා කුමක්ද? ඔබ සොයාගෙන යන්නේ ධර්මය කියලා කුමක්ද? එහෙම නැත්නම් නිවන කියලා කුමක්ද? ඒ පිළිබඳව ඔබට තියෙන අදහස් කියන්න බලන්න. කවුරු හරි කියන්න බලන්න ඔය ඇත්ත අතරින් මොකද්ද හොයාගෙන යන්නේ කියලා. සියලුම බැඳීම් වලින් තොර තැනක්. තව සැහැල්ලුව. තව නිවීම, මානසික නිවීම. හා හොඳයි, නිවීම හොඳයි. තවත් හැඩයක් නැති තියෙන තැනක් දන්නේ නැති ස්වභාවයක් වාගෙන යන්නේ, පාටක් නැති තැනක් වාගෙන. හොඳයි. තව දුකක් නැතුව ඉන්නව. තව හැමෝටම තියෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් අහල වැඩක් නැහැ. නිකන් පුටුරත් කළා නේද? දැන් මේ තැන් තැන් වල ගිහිල්ලා හැම තැනම පුටුරත් කරපු අය මෙතන ඉන්නේ. ඈ හැම පඬිතෙකින්ම බණ අහපු අය ඉන්නේ. ඒක නිසා කතා කරන්න හැකියාව තියෙන්න ඕනේ. කියන්න ඕනේ බලන්න. කියන්න බලන්න. කොහොම හරි මම නැති කර ගන්න. කොහොම හරි. ඒකත් හොඳයි. තව කියන්න බලන්න. හැමෝම කියන්න ඕන. යහපත් ජීවිතයක් ගත කරන්න. තව දැන් අපි අර රසකිඳ වැල හොයනවා වගේම තමයි මේ පිළිබඳව ගොඩාක් දේවල් එයා දැනගෙන තියෙන්න ඕනේ. මේ වැලක් හොයාගෙන කඩාගෙන ඉන්න නම්. ඒව නැත්තම් මදු වැලක් කඩාගෙන අපි හොයන් යන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැත්තම් ඒක ඉවරයි. වැඩක් නැහැ. ඒ වගේම අන්‍යාගමිකෙක් හරි ඇවිල්ලා ඕගොල්ලන්ගේ නිවන නිවන කියලා කියනවා. ਉਹ මොකද්ද කියන්නේ? කොහෙද තියෙන්නේ? කොහොමද ඒක දකින්නේ, කොහොමද ඒක අවබෝධ කරගන්නේ, මොකද්ද ඔබ හොයාගෙන යන්නේ, මොකද්ද ඔබගේ අවසාන ප්‍රතිෂ්ඨාව බලාපොරොත්තුව? ගොඩාක් අයගේ බලාපොරොත්තු හරි මිත්‍යා දෘෂ්ටික සහගතයි. මිනිස්සුගේ ඔළුවට දිව්‍ය ලෝකයක් කියලා එකක් දුන්නට පස්සේ උන් එකක් ඔළුවේ මවාගෙන ඒක යන්න නොකරන වැඩක් නැහනේ. මැරෙන්න කිව්වහම මරාගෙන මැරෙනවා මිනිස්සු දිව්‍ය ලෝකේ යන. මේ මිනිස්සු දිව්‍ය ලෝකේ කියලා කියන්නේ අවීචි මහා නරකයකටද දන්නේ නැහැ. එතකොට මේ මනක් කල්පිතයක්ද හොයාගෙන යන්නේ? නිවන කියන්නේ මනක් කල්පිතයක්ද? දැන් ගොඩාක් අය දිව්‍ය ලෝක කියන්නේ ඉතින් මනක් කල්පිත. ඔය හිතන එකක්වත් ඔය දිව්‍ය ලෝක වල නෑ. මිනිස්සු එක එක යුද්ධවලට, ප්‍රශ්නවලට, නොයෙකුත් දේවල් වලට යොදවා ගැනීම සඳහා මිනිස්සුන්ව දෙන්නම් කාසිවලට නොමිලේ වැඩ ගන්න යොදාගත් ක්‍රමවේදයක්. ඒක බුද්ධහමට අදාළ නැහැ. ඒ ලෝක මිත්‍යා දෘෂ්ටික නිර්මාණයන් සිද්ධ වෙච්ච විදිය එහෙමයි. සන්නද්ධ කණ්ඩායම් වලට එකතු කර ගැනීම සඳහා මිනිස්සුන්ගේ ඔළුවලට දීපු මනක් කල්පිත. ඒකෝට මේ මනක් කල්පිතය ලබා ගැනීම සඳහා මෝඩ මිනිස්සු රැස් වෙනවා. දැන් බලන්න මෙතනින් හොඳට පැහැදිලි වෙනවා මේ ඉන්න අයට ඇත්ත වශයෙන්ම මේ හරි ඍජු සොයා ගැනීමක් සඳහා වෙන අභිප්‍රායක් නැහැ. ඍජු සොයා ගැනීමක් සඳහා වෙන අභිප්‍රායක් නැහැ. ඒකට හේතුව ඉතින් ගෙවල් වල දහසකුත් වැඩ රාජකාරීත් එක්ක ඒවයින් ඔළුව පිරුණට පස්සේ ඇත්තටම ඔළුවේ නිවනක් දහමක් වෙනුවෙන් තියෙන්නේ 100ට කීයයිද නේද? 100ට 10ක් ඉතුරු කරගන්නත් හරි අමාරුයි. ඔළුව කනවනේ වටේම ළමයා කාලේ ඉවරුණ ගියාම මහත්තයා කනවා, මහත්තයා කාලේ ඉවරන නෝන කනවා, නෝන කාලේ ඉවරන අසල්වාසීෙක් කනවා. ඒ කාලේ ඉවර වෙච්ච ගමන් ටෙලිෆෝන් කෝල් එකෙන් ඥාතියෙක් ඇවිල්ලා කනවා. ඉතින් හැමෝම මේ ඔළුවේ පොඩ පොඩ කෑවට පස්සේ තමන්ට මේ නිවන් දකින්න ඉතුරු වෙන්නේ මොලේ? බොහොම පොඩ්ඩයි. ඒක ඇත්ත නේද කතාවනේ? ඔව්. දේ ඉඳලා ඊට පස්සේ රස්සාවට ගියාම මේ මැනේජර් කනවා, වැඩ කරන්න එන මිනිස්සු කනවා, නොයෙකුත් දේවල් තියෙනවනේ. ඒ හැම දෙයක්ම කාලේ ඉවරුනහම මොලේ කොච්චරද ඉතුරු වෙන්නේ? ඉතින් බින්නතුනේ අපිට එහෙම නැතුව දුර්ණුවන් සරණින් නිවන් ධර්මයේ හොයාගන්න ගියාම අපිට ආරණ්‍යවලදී අපිට දාන ටික දීලා, අපිට කැඳ ටික දීලා, ගිලම්පස ටික දීලා අපිට ඒ ප්‍රශ්න නැතුව අපිට අවකාශය ලැබෙනවා මේ සත්‍ය අවබෝධයේ පිණිස කියලා. කොච්චර හොඳද කියලා කියනවනම් මේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලා අපිට දැනුම් දීලා තිබුණා මිදුල අතුගානක වුණත් එච්චර වැදගත් නැහැ කියනවා. ඒක ඕලන්ට සතියකට සැරයක් වුණා, මාසයකට සැරයක් අතුගා ගත්තත් ඒකට කමක් නැහැ. පළවෙනි කාරණේ මොකද්ද? භාවනාව. ඒ නිසා අපිට කිසි වෙලාවකට ඒ භාවනාවන් වලට මේ කරදර කරන්න එපා කියලා තමයි දෙන්නේ. අංක එක භාවනාව, මිදුල අතුගානක නෙමෙයි, ගේ හදන එක නෙමෙයි, අංක එක භාවනාව කියලා කියනවා. තමන් ප්‍රගුණ කරන මොනවා හරි භාවනාවක් දියුණු කරන්න ඒ අවකාශය ලබා ගන්න කියන මේක භාවනා මධ්‍යස්ථානයක් නේද? එතකොට මෙහෙත් එහෙමයි. මෙහෙත් අංක එක ධර්මයේ භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ පින්නතුනි මනෝ පුබ්බංග මහ ධම්මා. මේ ධර්මයේම పూర్ව අරමුණ බවට පත් වෙන්නේ, ගමන් කරුව බවට පත්වන්නේ, ප්‍රධාන සාධකේ පත්වන්නේ මනෝ පුබ්බංග මහ ධම්මා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන මනෝ මූලික ධහම. දැන් අපි මේ වැඩසටහනෙත් ප්‍රධාන අරමුණ සහ කාරණේ බවට පත්වන්නේ මොකද්ද? මනෝමූලිකයි. අපේ දේශනාව මනෝමූලිකයි. ඒ වගේම ඔයත් අංගේ මේ වෙලාවේ අරමුණ වෙන්න ඕන කොහොමද? මනෝමූලිකයි. දැන් අවධානයේ තියෙන්න ඕන දේශනේට නෙමෙයි, හිතට. හිතේ ඇති කරන වෙනස්කම් තේරුණා නේද? හිතේ ඇති කරන වෙනස්කම් බලන්න ඕන. මේ හිත අල්ලගෙන ඉන්නේ ඇති දෙයක්ද, තියෙන දෙයක්ද, සත්‍ය දෙයක්ද? පින්නතුනේ මේ ලෝකෙ මේ අපි අල්ලගෙන ඉන්නේ එකක්වත් ඇති දෙයකුත් නෙමෙයි, තියෙන දෙයකුත් නෙමෙයි. ඇති දෙයක් තියෙන දෙයක් කියන දෙකම එකයි. සත්‍ය දෙයකුත් නෙමෙයි. ඇති දෙයකුත් නෙමෙයි, තියෙන දෙයකුත් නෙමෙයි, සත්‍ය දෙයකුත් නෙමෙයි අල්ලගෙන ඉන්නේ. ඔය සියලුම දේවල් මනෝමය වසයෙන් තමයි අල්ලගෙන, තමා අල්ලගෙන ඉන්නෙත් මනෝමය වසයෙන්, වටපිටාව ඉන්න අය අල්ලගෙන ඉන්නෙත් මනෝමය වසයෙන්, ඉඩම කඩම අල්ලගෙන ඉන්නෙත් මනෝමය වසයෙන්, ගේ දොර වසයෙන් අල්ලගෙන ඉන්නෙත් මනෝමය වසයෙන්, අනාගතය වසයෙන් අල්ලගෙන ඉන්නෙත් මනෝමය වසයෙන්. මනෝපුබ්බංගම ධම්මා මනෝමය වසයෙන් අතහැරුණොත් සියල්ල අතහැරන. රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? මනෝමය වශයෙන් අතහැරෙනවා. එච්චරයි. මේක මගේ, මේක අනුගේ කියලා බෙදාගන්නේ නැහැ. දැන් පේනවනේ රටවල් වශයෙන් මනෝමය වශයෙන් අල්ලගෙන තියෙන දේ ඇතුළේ ඉන්නේ නැතුව නේද? තියෙන කොටසේ අනුව තෙබිච්ච විදියට මේ මහා පෘථුවේ පරිහරණය කරන්න නැතුව ලෝක යුද්ධ. මෙන්න මේ මනෝමය මායාවෙන් තමන් නිදහස් වෙන්න. බාලයෙක් වගේ හිතන්න එපා. කොහොමද බාලයා හිතන්නේ? පුත්තාමත්ති ධනම්මත්ති ති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මෙහි ධනය මට ඇතය, මෙහි පුත්තාමත්ති කියන එකෙන් අදහස් කරේ තව බොහෝ දෑ වටපිටාව ඉන්න පුජ්‍යලයෝ, ධන හඳුනන අය සියලුම දෙනා. ඇතය ඇතේ කියලා මේ මනසේ තියෙන්නා වූ උපාදානය. අත්තාහි අත්ත නොනත්ති, තමන්ට තමන් ඉන්නවයි කියලා සංකල්පයක් තිබුණත් ඒකත් මනෝමය ස්වභාවයක්, ඒකත් ඇතය. එවන මනෝමය වශයෙන් හැමදේම අත්හරින්නයි තියෙන්නේ. තමන් නිදහස් වෙලා අතහැරලා මේ මොහොතේ රූප උපාදානය අත්හරින්න. ඒ කියන්නේ රූපය අල්ලා ගැනීමෙන් නිදහස් වන්න. වේදනා උපාදානය අත්හරින්න. වේදනා අල්ලා ගැනීමෙන් නිදහස් වෙන්න. විවිධ සංඥා පහළ වෙනෝ සංඥා උපාදානයෙන් අත් මිදෙන්න. විවිධ දේවල් සංස්කරණය වෙනෝ සංකල්පමය වෙනෝ ඒ දේවල් අත්හරින්න. විඥාන ඇති වෙනවා විඥාණයෙන් අත මිදෙන්න අත්හරින්න නිදහස් වෙන්න. ඔබට මෙන්න මේ ප්‍රශ්නය තේරෙන්නේ නැද්ද? ඔබ මොනවා කරන්න ගියත් කුමන හෝ මානසික ස්වභාවයක එල්ලෙනවා කියලා දවන්න තේරෙන්නේ නැද්ද? තවත් විග්‍රහාත්මකව කියන්න ගියොත් රූපයක හෝ වේදනාවක හෝ සංඥාවක හෝ සංකාරයක හෝ විඥානයක හෝ, ඒක සංක්ෂිප්ත කරලා කිව්වොත් කුමන හෝ මානසික ස්වභාවයක ආකල්පයක දිට්ඨියක හසු වෙනවද නැද්ද? දැන් භාවනා කරන්න ගියත් ඔය වැරද්ද වෙනව කියන්න එපා කියලා. නමුත් දන්නේ නැතුව එළඹ ගන්නවා. දන්නේ නැතුව එළඹ ගන්නවා. ඔන්න ඔකට තමයි කියන්නේ මෝඩකම කියලා. මෝහය කියන්නේ ඒකට. උපාදාන කරන්න එපා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සංගීතේන පංච උපාදානස්කන්ධා දුරුකල යුතු නම් දුරුකල යුත්තේ පංච උපාදානස්කන්ධයයි. දුක නම් දුක පංච උපාදානස්කන්ධයයි. අනිත්‍ය නම් අනිත්‍ය පංච උපාදානස්කන්ධයයි. අනාත්ම නම් අනාත්ම පංචපාදානස්කන්ධය. මේ ලෝකේ සත්‍ය කියලා දෙයක් තියෙනවද? තියෙනවා. මිනිස්සු නම් කරගත්තා. දැන් බෞද්ධයන්ට බෞද්ධ ආගම සත්‍යයි. අනිත් ආගමිකයන්ට ඒ ආගම සත්‍යයි. ඒ ඔක්කොටම කියන්නේ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය භාෂාවකත් එහෙමයි. ඒ අකුරු, ඒ අක්ෂර, ඒ පද ඇත්තක් විදියට වටහා ගැනීම පුතේ කියලා පාසලෙන් අපේ ඔළුවට දාලා 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 උඹ මේ අකුරට ආයි B කියන්න එපා, A'ම කියපන් කියලා තදින් තහවුරු කරලා තියෙන්නේ. දැන් රටක් එකතු වෙලා එංගලන්තෙන් කිව්වත් මේක A අකුර නෙමෙයි මේක B අකුර කියලා අපි පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඒක අපි මේ විදිහට බාරගෙන තියෙන්නේ. එහෙනම් පළපදියන් කරලා තියෙන්නේ. පළපදියන් කරගෙන තියෙන්නේ. එවෙනම් ඒවා සියල්ලම මනෝමය ස්වභාවයක් කියලා අපි තේරුම් කරගන්න ඕනේ. මේ ලෝකේ ඇත්තක් නෑ. ඇත්තක් නෑ කියන්නේ අනිත්‍යයි කියන එක. නිට්ටයයි කියන්නේ මොකද්ද? ඇත්තයි කියන එක. නිට්ටයයි කියන්නේ නියම කරගන්නවා, ආකල්ප කරගන්නවා, දෘෂ්ටිගත කරගන්නවා, උපාදාන කරගන්නවා කියන එකට පාවිච්චි කරන වචනේ තමයි නිට්ටයයි. මොනම හරි විදියකින් යමක් උපාදාන වෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍යතාවයද නිට්ටතාවයද? උපාදානය වෙනවා නම් එතන තියෙන්නේ නিত্য. උපාදානය නොවෙනවා නම් අනනිත්‍ය. දැන් ඔබ අනිත්‍යයේ හිටපු ප්‍රමාණය සහ නিত্যයේ හිටපු ප්‍රමාණය දවසට ගණන් අදලා බලන්න. මුළු ත්‍රිපිටක ධර්මයේ පුරාම පින්තුනේ වැඩියෙන්ම කියලා දෙන්නේ මේ ත්‍රිලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ආනේ මේක අනිත්‍යද දුක්ඛද අනාත්මද කියලානේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ස්වාමී. එහෙනම් අල්ලාගත යුතුද අතහැරිය යුතුද? අතහැරිය යුතුයි ස්වාමීන් වහන්සේ. ස්වාමීනි කියලා දේශනා කරනවා. එතකොට රූපය ගැන ඇහුවත්, වේදනා ගැන ඇහුවත්, සංඥා ගැන ඇහුවත්, රටත් ලෝකයක් ගැන ඇහුවත්, ශරීරයක් ගැන ඇහුවත් ඔය කතාවම තමයි තියෙන්නේ පිළිතුරේ. අපි කරන්නේ ඒක අහලා ඒ අහපු එකත් නිත්‍ය කරගත්තා. ධර්මය කියන්නේ පිරිසුදු කරගන්න ලැබෙන පිරිසුදු කාර්කයක්, සබන් කෑල්ලක් වගේ. දැන් ඔන්න ඔබට හම්බ වෙන සබන් කෑල්ලක්. මේ සබන් කෑල්ල හරේ අපි යොදවා ගන්න ක්‍රමයක් තියෙන්න ඕන නේද? ඒවැතු මිනිස්සේ සබන් කෑල්ලක් දුන්නහම නිකම්ම දැන් මෙහෙම තියදී මෙතන ඉඳන්ම අපි ඔළුවේ ගාගත්තොත් එහෙම ඒ යොදා ගැනීමක්ද? නෑනේ. යන්නේ වගේ තමයි ධර්මය කියන එක හරියට යොදව ගන්න ඕන. යොදවා ගැනීම ගැටලුවක් තියෙනවා. යොදවා ගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා පිළිතුරු. එතකොටම ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ ලබනාත්මේ නැති කරගන්න එකට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ කියලා. ඇත්තටම එහෙම එකක් නැමේ. කොහොමත් මිනිස්සෙකුට එහෙමම කියලා ලබනාත්මයක දැන් ඔයත්තන්ට ගිය ආත්මේ තේරෙනවද? තේරෙන්නේ නැහැ. මොකද ඒ ශරීරයෙන් මේ ශරීරයට මුකුත් ආවේ නැහැ. දැන් ඊයේ ආත්මේ අයිති ඉඩකට මොකවත් අයිතිත් නැහැ. ඒ වගේම මේ ආත්මේ ඉඳලා ලබන ආත්මයකට ශරීරයකට ගියාම ඒ තමන්ට ඒ ශරීරය පිළිබඳව එහෙම අවබෝධයක් නැහැ. මේ ලෝකයේ පිළිබඳව මේ ජීවත්ව සිටියදීම විද්‍යාව පහළ කර ගැනීමක්, නුවණ පහළ කර ගැනීමක් මෙතන සිද්ධ කරන්නේ. ඇතිනේති ස්වභාවයක් ඇති කරගන්න නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේට මරණින් මත්තේ, එහෙම නැත්නම් පිරිනිවන් පෑමෙන් මත්තේ උපතක් ඇද්ද නැද්ද කියන ප්‍රශ්නය ධර්මයේ අහන හැම අවස්ථාවකම ලබා දෙන උත්තරේ මොකද්ද? ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. නැව ඇත්තන්ට ඒගෙන ලොකු ගවේෂණයක් කරන්න ඕන අවස්ථාවක් මම පාදල දුන්නා. ඔයත් ගවේෂණය කරලා හොයාගන්න මොකද ඇයි එහෙම නොකියන්නේ කියලා. අපි දැන් කියනෝ කෙලිමනේ, කෙලිම නෑ. අයි එතන ඉවරයි. නමුත් ධර්මානුකූලව ඒක අර මෝඩකමට කියන කතාවක් මිස ධර්මානුකූලව ප්‍රකාශ කරන්න බෑ බුදුහාමුදුරන්ට, රහතන් වහන්සේලාට නැත කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඇත කියනවා කියලා. ඒකත් මතක තියාගන්න ඕන. තේරෙනා නේද? නෑ. එහෙම නැහැ කියලා කිව්වම නේ ඇත කියන කියලා කියන්න හිතන්න එපා.
අපේ උදවි හිතාගෙන නැත්තම් ආ එහෙනම් ඇත. ඇතේ කිව්වොන එහෙනම් නැත. එහෙම නෙමෙයි. දැන් මේ වචන පින්තුන්ගේ මනස හැම මොහොතකම ස්පර්ශ වෙනවා. නෝන ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීම අනුව කම්පණය වෙනවා. ඒ වගේම පින්තුන්ගේ මතකය අනාකල්ප වෙනවා. ඒ ආකල්ප මේ වචනයන් එක්ක හැපෙනවා. සමහර ඒවා පිළිගන්නවා, සමහර ඒවා පිළිගන්නේ නැහැ. ඉතින් මම ඔයත්තන් ඔය යාළු කරලා තියාගන්න නම් ඕගොල්ලන්ගේ ආකල්පවලට සමගාමීව කතා කරන්න ඕන. තරහ කරගන්න ඕන නම් ආකල්පවලට විරුද්ධව කතා කරන්න ඕන. මොනවාල හරි ලේසි ඕන කෙනෙක්ගේ යාළු කරගන්නත් පුළුවන් තරහ කරගන්නත් පුළුවන් ක්‍රමයක් කියනවා. යාළු කරගන්න ඕන නම් ආකල්පවලට සමගාමීව යන්න, තරහ කරගන්න ඕන නම් ආකල්පවලට විරුද්ධව යන්න. හරි ලේසි. හැබැයි එතනින් එහා දෙයක් තියෙනවා. සත්‍ය කියලා එකක් තියෙනවා. ඉතින් සත්‍ය කියන එක හොයාගෙන යද්දී සමහර වෙලාවල් වලට අපිට එකඟ වෙන්න බැරි අවස්ථා යදෙනව වෙන්න පුළුවන්, එකඟ වෙන්න පුළුවන් අවස්ථා යදෙනව වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහවත් වෙන්න ඕන. අර මානසික පිළිගැනීම නොපිළිගැනීම කියන තීරණයට එහා ගිහිල්ලා ඒකේ තියෙන විද්‍යාත්මක බව හා සත්‍යවාදී බව තේරුම් අරගෙන සත්‍යයත් එක්ක පෑහෙන්න. එවනම් පිළිගැනීම හා නොපිළිගැනීමට වඩා එහා දෙයක් ඔබට කරන්න සිද්ධ වෙනවා. ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකු හැටියට පින්නතුනි මෙච්චර මේ ගිරිය කඩාගෙන අපි කෑ ගහන්න පින්නතුන්ගේ මනස විද්‍යාත්මක කරන්න, අවදි කරන්න කියලා දීලම හරියන්නේ නැහැ මේ හැමදේම. පින්නතුන්ටම අවදියක් ඇති කරන්න ඕන. එහෙම නැත්තම් මේ සද්ධර්ම දේශනා කියලා කියන්නේ පින්නතුන්ව කූද්දනවා, අවදි කරනවා. ප්‍රඥාව අවදි කරනවා, හිතන්න පුරුදු කරනවා, සිහිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා, මානසිකාරය වැඩි වෙනවා. සමහර ඒවා තේරෙන්නේ නැති එකට වරද තමන් කියලා දාගන්න ඕන තමන්ගේ පැත්තට. නමුත් ඉතින් පුරුද්ද නම් තියෙන්නේ, තේරෙන්නේ නැත්නම් ඒක දේශකයාගේ ප්‍රශ්නයක්, ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ඊට පස්සේ ගොඩක් අය විභාග වලින් අසමත් වෙනවා. මොකද ගුරුවරයා කියන ගාන හදන ගාන තේරෙන්නේ නැත්නම් ඒක ගුරුවරයාගේ ප්‍රශ්නයක්, මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා හිතන්න නිදීනේ නේද? ගුරුවරයා ඒක අප්සෙට් කියලා දුන්න විදිය. නිසා ප්‍රශ්නේ නම් ඒක ගැටලුව තමාගේ පැත්තට දාගෙන තමන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න තමන්ගේ ක්‍රමයකට. මානසික වශයෙන් දුක්ඛිත ස්වභාවයකටපත් වුණු බව, මානසික වශයෙන් මේ ජීවිතේ හා සංසාරයේ අතරමං වූ ස්වභාවයක් පේන අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ, අනිත් අයට වැඩන්නේ. කාන්තාවන්ට තමයි විශේෂයෙන්ම මේ ධර්මයේ තියෙන්නේ. පිරිමින්ට මේ ධර්මය ඕනේ නැහැ. පිරිමින්ට ලෝකෙම අමතක කරගන්න පුළුවන් බාර් එකට ගියාම. හරි ලේසි නේ නේද? අඩි දෙකක් ගාපු ගමන් නිවන් දැක්කා වගේ තමයි මෙලෝ සංසාරේ මතක නැහැ. කඩේ කියන්නේ බෝතලයක් ගහුවම බෝධිසත්වයා කියලා නේද? ඉතින් ඒ නිසා එදෙන එතෙන්දි පුළුවන් ඒක කරගන්න කියලා. ඉතින් ඉතින් හැමදාම ඉතින් බෝතලයක් ඕන වෙනවා බෝධිසත්වයා වෙන්න. ඉතින් කාන්තාවන්ට මේ ලංකාවේ වැඩි හුරු වෙලා පුරුදු වෙලා දාම නැහැ. දැන් මේ දෙවෙනි පරපුරණම් හොඳට හුරු වීගෙන පුරුදු වීගෙන යන ස්වභාවයක් තියෙනවා. ඈ ප්‍රශ්න අමතක කරගන්න සරල ක්‍රමවේදය. ඒව පින්නතුනේ ලැබිච්ච ජීවිතේ මෝහාන්ධකාරේ මෝහාන්ධකාරයටම පත් කරගන්න දේවල් මිසක් මේ ලැබුණු ජීවිතේට අගයක් වටිනාකමක් දෙන දේවල් නෙමෙයි ඒ සුරාවාදී දේවල්. ඒ නිසාවෙන් තමන්ගේ සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරන්න අවදිය දියුණු කරන්න කරුණක් අවබෝධ කරගන්න අවදිය දියුණු කරන්න. දැන් පින්නතුන් හොඳ අවදියෙන් ඉන්නවනම් මට හොඳ ලොකු ධර්මකාරණයක් කියන්න පුළුවන්. නිදිමතෙන් ඉන්න මිනිස්සෙකුට සිමින්ති කොට්ටයක් හොඳ උඩට පටවන්න බෑනේ. හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව හයියට ඉන්නව මිනිස්සෙක් දැක්කොත් තමයි මිනිස්සු මෙන්න මේක අල්ලනවා කියලා කියන්න පුළුවන්. ඉතින් දුර්වල මිනිස්සෙක් ආවහම අනේ අංකල් ඔයාට බෑ, ඔයා අයින් වෙන්න, ඔයා අයින් වෙන්න කියලා අපි කියන ওই බරක් උස්සන්නේ ලෑස්ති වෙනකොට. ඔයාට බෑ වැඩි කරන්න. එහෙම කරනවනේ සමහර වෙලාව අපි අයින් කරනවා. ඇයි ඒ? ශාරීරික දුර්වල. ආන් ඒ වගේ තමයි මානසිකවත් මිනිස්සයෝ ශක්තිමත් අය ඉන්නවා, දුර්වල අය ඉන්නවා. ඉතින් අපිට තේරුණොත් ඔබ මේ බර උස්සන්න ශක්තිමත් නැති කෙනෙක් වගේ මගේ ඉස්සරහට ආවොත් මට මොකද කරන්න තියෙන්නේ? මේ කාරණේ බරපතල වැඩි, ඔයාට ආඩ තේරෙන්නේ නැහැ. මම මලක් පහන පූජා කරගෙන බිරිත් ටිකක් ගියාගෙන ඉන්න. පන්සිල් එක සැරයක් බැර නම් දිය වතාවක් දවසට සමාදන් වෙලා ඉන්න කියලා කියන්න වෙනවා. අපිට පේන්න ඕන මෙන්න මේ බර උස්සන්න පුළුවන්, මෙන්න අභියෝගය ගන්න පුළුවන්, මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්, මේ ගමන යන්න පුළුවන්. ශ්‍රද්ධාවක් තියෙන, වීරයක් තියෙන, ප්‍රඥාවක් තියෙන, සතියක් තියෙන, සමාධියක් තියෙන මෙන්න ශක්තිමත් පුජ්‍යලයක් එන්නේ. අපිට ඒක තේරෙන්නේ නැත්නම් තමන් පෙන්නන්න ඕන ඔප්පු කරලා මට එච්චර පුළුවන්, මට මම ධෛර්යවන්ත කෙනෙක්, මට ඕනම කාරණයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. එහෙම දෙයක් තියෙනවද ඔය ඇතුළම? මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියන වීරිය එහෙම තියෙනවද? බලන්න එහෙම තියෙන අත උස්සන්න බලන්න. එක්කෙනෙක්වත් නැහැනේ. ඈ මිනිසෙකු විසින් ලොව කරන ලද ඕනෑම දෙයක්, විශිෂ්ට දෙයක්, පෞදේවල් කරන්න ඕනේ නැහැ, සාමා බිල්ලා ඩම් කරපේක කරලා මේ අපි හිතමුකෝ හඳට ගියා කියලා. ඈ ඉදිරි බල්බේ සොයාගත්ත කියමු, සෙල් ෆෝනේ සොයාගත්ත කියමුකෝ, ටීවී එක සොයාගත්ත කියමුකෝ, නවීන තාක්ෂණික ගුවන් යාන කම්පියුටර්ස් හොයාගත්ත කියමුකෝ, මේ ඕනම දෙයක් හරි භෞතික දේවල් හරි වේවා, ආධ්‍යාත්මික දෙයක් වශයෙන්, ධ්‍යාන වශයෙන් වේවා, නිර්වාණයේ වශයෙන් බුද්ධත්වයේ වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මික සොයා ගැනීමක්. නැත්තම් සිද්ධාර්ථනේ නේද? සිද්ධාර්ථ කුමාරයායි ඔය ඇත්තෝයි අතර කිසි වෙනසක් නැහැ. සිද්ධාර්ථ කුමාරයාට තිබෙත් පහයි ඉන්ද්‍රියන්, ඔය ඇත්තන්ට තියෙන්නේ පහයි ඉන්ද්‍රියන්. ඔය ඉඳලා හිටලා උනා ඇඟිල්ලක් වැඩි කට්ටිය නම් අහු වෙනවා අපිට. අතේ ඇඟිලි ටිකක් හයක් විතර තියෙන අය. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සියලුම දෙනාට තියෙන්නේ සිද්ධාර්ථයන්ට තිබිච්ච අතපයයි ඉන්ද්‍රියන් පහයි තමයි පින්නතුනේ. ආයි වෙන දෙයක් නැහැ. එතකොට උන්වහන්සේට ඒ මිනිස්සෙක් වෙලානේ. ඉතින් අපි ඒක නිකන් වෙනම කොන් කරන්න දේවල් හදාගන්නවා. පාරමී පිරිලාවා, එයා දැ ඉන්න කල් පාරමී පිරුවා, අපිට පාරමී නෑ නෑ නෑ. අර සුද්ධවදන කුමාරයාගේ මේ නිකන් රජ කෙනෙක්ගේ පුතෙක්. ඔන්න ලංකාවෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ වගේ තමයි. ඉතින් නාමල් රාජපක්ෂ බුදුනයි කිව්වොත් එහෙම පිළිගන්නේ නැහැනේ කවුද? ඉතින් ඒ මිනිස්සෙක් තමයි. එයාත් ඒ දේශපාලන ක්‍රමයට උදව් කරගෙන, ඒ වැඩ කරගෙන ඉඳලා ඉවරලා ඔක්කොම දාලා ගිහිල්ලා තේරුම් ගන්නවා. අපිට මේක බෑ, වෙනාත්මයකට මේක තල්ලු කරගන්න ඕන වුණාම අපි කියන්නේ පාරමී පෙරලා ගොඩාක් අමාරු, ඒක කරන්න බැරි එකක් කියලා ඒක පැත්තකට කරලා කබඩ් එකට දාලා පහල ලොක් කරනවා. මේ සමාජයේ ගෞරවාන්විත කෙනෙක් වෙන්න නම් හොඳ නෑ. දැන් පොත්වලට අපි ආයෙ විතර ගරු කරන කට්ටිය කවුරුත් නෑ. අපි ලොකු හාමුදුරුවරු සමහර නායක හාමුදුරුවරු විතර ගරු කරන කයි කවුරුත් නෑ. පින්නතුන්ට කියන්නේ මම මහාන වෙලා හිට ජීවිත කාලෙම මම දැකලා තියෙනවා මේ පොත්ගුල් කවදාවත් මේ කබඩ් එකේ ඇරලා නෑ. ඒ ඒ තරමට පරිස්සම් කරනවා. තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ අපේ අය හැම දෙයකටම ගරුත්වයක් දීලා පැත්තකට දානවා. ඈ පන්සලකටත් ගරුත්වයක් දීලා පන්සලට පැත්තකට දානවා. තේරෙන්නේ නැහැ. ඒ එහෙම තමයි ගරුත්වය ලබා දෙනවා කියලා අපි අය කියන්නේ. ගරුත්වය නෙමෙයි ඒක කොන් කිරීම. පැත්තකට දැමීම. දැන් සමාජයේ තියෙනෝනේ ධර්මකාරණයක් අරගෙන විග්‍රහ කරන්න එහෙම කරන්න දෙන්නේ නැහැ. ඒක වැරදි විදිහට විග්‍රහ කළා කියලා හරි ලොකුවට එන ස්වභාවයකුත් තියෙනවා. ඒ කියන්නේ ඒවත් යම් ආකාරයක දුස්තිගතව ඕක කිව්වනම් කමන්නේ අරය විකෘති කරනවායි කියලා තමන් රහත් වෙලානේ. තමන් මාර්ගඵල ලැබලා නැහැ. මේ මේ ඔක්කොම මේ ප්‍රශ්න ඇති කරන්නේ මේ අමු පුතජන භාවයේ උදවිය. අන්න ඒකට තමයි සංවේගයට කරුණු. ඒ පුතජන භාවයේ උදවියම කියන මේක තුන් මාසයක් වැඩුවොත් රහත් වෙන්න පුළුවන්. මේක හත් දවසින් රහත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. පොතේ තියෙනවා. ඒගොල්ලොත් කියනවා. අපේ දායකයොත් කියන්නේ බොල මේ හත් දවස හාමුදුරුවනේ ඉවර වෙන්නේ කවද්ද කියලා. තුන් මාස ඉවර වෙන්නේ කවද්ද කියලා. ඉතින් ඔච්චර හරිනම් මං කිව්ව රහත් වෙන්නකෝ හාමුදුරුවනේ කියලා. මං කිව්ව මං උපස්ථාන කරනෝ ඒ තුන් මාසෙම හරි අවුරුද්දෙම හරි සම්පූර්ණ විහෙදන් ඔක්කොම යදරලා ඔබ වහන්සේ තනිකර රහත් වෙන්න භාවනා කරන්නකෝ කියලා. ඔන්න කට උත්තර නැහැ කනල දුවනෝ. තේරෙන්නේ නැහැ. ත්‍රිපිටකේම හරි ගියාගෙන කෑ ගහන උදවිය. පොතක් ඇතුලේ පින්නතුනේ අක්ෂරයක් ඇතුලේ හරිත් නැහැ වැරදිත් නැහැ. දැන් මං ලියන පොත් තියෙනවා කට්ටියකට ඒව හරි. කට්ටියකට ඒව වැරදි. ත්‍රිපිටකයත් එච්චරයි. කට්ටියකට වැරදි කට්ටියකට හරි. ඒක හරි විදියට ගත්තොත් හරි වැරදි විදියට ගත්තොත් වැරදි. මේ ලෝකේ ඕනම දෙයක් පින්නතුනේ හරි පැත්තට යොදව ගන්නත් පුළුවන් වැරදි පැත්තට යොදව ගන්නත් පුළුවන්. ඕනම එකක් හරි කියලා හිතුවොත් හරි වැරදි කියලා හිතුවොත් වැරදි. ඒවට කියනෝ පුජ්ජල මත. ඒ පුජ්ජලයන්ගේ මත. හැබැයි සත්‍ය තියෙන්නේ ඔය හරි වැරදි කියන தත්ත්ව සීමාවේ නෙවෙයි වෙනම තැනක තියෙන සත්‍යය. සත්‍ය තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මවල. අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා කියලා හිතාගෙන ඉන්න එක තමයි ලොකුම අසත්‍ය පුතඥය. ඔයත් හිතාගෙන ඉන්නේ ඔයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදන්නවා කියලාද දන්නවා කියලාද? ඈ දන්නවා කියලා හිතන් ඉන්නේ. ඒ වුණාට බණ පොතේ විශ්ලේෂණය කරලා බැලුවාම අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳටම දන්නේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දන්නේ රහතන් වහන්සේලා පමණයි. ඒ කියන්නේ ඔයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැහැ කියන එක. එහෙම වෙදියන්නේ නැහැ නේ අපි දාම් පාසල ඉගෙන ගත්තනේ. ඒක තමයි පිළිතුරේ. දැන් ධම්මපදයේ ගාථා ඒ 423ක් ඉතින් කොහෙද තියෙනවනේ නේ? දන්නවා කියලා නේද හිතන් ඉන්නේ? ධම්මපදයේ බොහෝ ගාථා දන්නවා මං. කියන ඕන ගාතාවක් ඔව් අහලා තියෙනවා දන්නවා කියයි. මං කියන එක ගාතාවක්වත් දන්නේ නැහැ. ඔබ ධම්මපදයේ එක ගාතාවක්වත් දන්නේ නැහැ. ඔබ ඒක දන්නවනම් අර ගාතාවේ පල්ලෙහැන් ලියලා තියෙනවනේ. අර විස්තර ඇතුළු තියෙන ධම්මපදයේ තියෙනවා මේ ගාතාව ශ්‍රවණය කිරීමේ මේ මානවකයා මේ කුල පුත්‍රයා මේ කුමාරයා සෝවාන් ඵලයට සකදාගාමි අනාගාමි අරහත් ඵලයට මාර්ගයට පිවිසුණා කියලා තියෙනවද නැද්ද? තියෙනවා. අන්න එහෙමනම් දැනගත්තනම් ඔබ එතෙන්ට ඇවිල්ලා ඉන්න ඕන. එදෙන්ට පත්ුනේ නැහැ කියන්නේ මොකද්ද තර්කය? ඔබ ඒ ගාතාව දන්නේ නැහැ කියන එක. මං හරිද වැරදිද? හරිනේ. ඉතින් බලන්න පුහු අවබෝධයක තමයි දන්නවා කියලා ඉඳලා තියෙන්නේ. පුහු අවබෝධයක ඉඳලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛනාත්ම දන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍ය දන්නෙත් නැහැ. ධම්මපද එක ගාතාවක්වත් දන්නෙත් නැහැ. සූත්‍ර ටික දන්නෙත් නැහැ. අනත්තපද සංහිතා අනර්ථපද ගාතා දාස් ගානක් ඔහි කියවනෝ 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 කියවන කෙනා දන්නෙත් නැහැ. අහන කෙනා දන්නෙත් නැහැ. දහම කියන්න පිනතුනේ අනාත්ම ස්වභාවය. ඒ නිසා ඔබ අනාත්ම බවට පත්වන්න. දැන් ඔබ සිටින්නේ අනාත්ම ස්වභාවයේද ආත්ම ස්වභාවයේද? සන්තෝෂෙන් කියන්නේ ආත්ම ස්වභාවයේ තමයි ඉන්නේ. මොන ආත්මෙද දැන් ඉන්නේ? මොන ආත්මෙද ඉන්නේ? මනුෂ්‍ය ආත්මේ. මනුෂ්‍ය ආත්මේ. මනුෂ්‍ය ආත්මෙන් මොන ආත්මෙද? ඊළඟට පුරුෂ ආත්මේ, ස්ත්‍රී ආත්මේ බෙදෙනවානේ. ඊළඟට ස්ත්‍රියක් පුරුෂයෙක් බවට පත් වෙලා ඒ ආත්මය ශාරීරික වශයෙන් ඒ ආත්මය දරාගත්තට මානසික වශයෙන් ආත්මය හැම තිස්සෙම ඉහළ පල්ලෙහා යනවා. වාහනයක් ධාවනය වෙද්දී වේගයේ ඉහළ පල්ලෙහා යනවා වගේ තමයි දේවත්වයට නැගෙනවා මනස, ආයි මනුස්සත්වයට බහිනවා, මනුස්සත්වයට බහලා ආයි තිරිසන් තත්ත්වයට බහිනවා, ආයි යක්ෂ තත්ත්වයට බහලා ආයි පෙරේත කුම්භාණ්ඩ තත්ත්වයට බහලා ආයි සතර අපායටත් ගිහිල්ලා ආයි මනුස්ස ආත්මයට නැගලා එනවා. ආයි යනවා නේද? දිව්‍ය ලෝක පැත්තට යනවා. ආයි ඉතින් බ්‍රහ්ම ලෝක පැත්තට පොය දවසට යනවා. ආයි සතර අපායට වැටෙනවා ගෙදර ගියාම නේද? එක එක වේග සීමාවන් එක්ක මනස වේගය රිද්මය වෙනස් වෙනවා. ඒ මොන වේගයක හිටියත් මේ 31 තලෙම ඒ අනාත්ම සංඥාවෙන් නෙමෙයි ඉන්නේ, ආත්ම සංඥාවෙන්. ඉතින් අනාත්ම වෙන්නයි තියෙන්නේ. අනාත්මිකව වාසය කරන්න, අනාත්මිකව වාසය කරන්න. ආත්මයක් නැතිව වාසය කරන්න. ආත්ම ලක්ෂණ නැතුව. ඒක තමයි සක්කාය දිට්ඨිය නැති කිරීම කියන්නේ. එච්චරයි. අනාත්ම ලක්ෂණයට ආව නම් එයා සක්කාය දිට්ඨිය නැහැ. ආත්ම ලක්ෂණේ ඉන්නවා නම් එයාට සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් අනාත්ම වෙන්නේ එච්චරයි. කොහොමද ඉතින් අනාත්ම වෙන්නේ කියලාත් අහන්න ඉඩයිනේ. අල්ලගන්න එපා. මොනවද? මනස. මානසික ස්වરૂප, මානසික ලක්ෂණ. සියලුම මානසික ලක්ෂණ, මානසික ස්වરૂප අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන් අල්ලගන්න එපා. මේ කියන දේ අල්ලගන්නත් එපා. දැන් මම කියන දේ අල්ලගත්තොත් එහෙම මේක ආයි දැඩි කරලා තද කරලා අරගෙන අර රූප වේදනා සංඥා සංකාර වලට ගිහිල්ලා ඒකත් චිත්ත ස්වභාවයක් නිර්මාණය කරගෙන ඊට පස්සේ අල්ලගන්න නැතුව ඉන්න ඕන කියලා පිළිකුල් කර කර එහෙම නැත්තම් ගැටි ගැටි ඉන්නවා. ගැටෙන්නත් එපා, ඇලෙන්නත් එපා කියන එකයි අල්ලගන්න එපා කියන එක තේරුම. ඒකෙන් මොනම හරි රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් ගන්න එපා. ඒකයි අල්ලගන්න එපා කියන එකේ තේරුම. දුටු දේ දුටු පමණයි. සුභවාදී වශයෙන් ගත්තොත්, අසුභදාදී වශයෙන් ගත්තොත්, මධ්‍යස්ථ වශයෙන් ගත්තොත් ඒක දුටු දේ දුටු පමණයි නොවේ, ගත්තා වෙනවා. ඒ නිසා අකාලිකයි කියලා කියන්නේ දුටු දේ දුටු පමණයි. ඔය මං ගියේ සතිය කියපු එකමනේ මට කිව්වේ. එදී ඔය ඉතින් මං කියපු එක මට කිව්වේ මොකටද? දුක් කියන්නේ නැහැනේ මෙච්චරයි අහන්නේ යමක් දුකදන් ඒක අත්හල යුතුද අල්ලගත යුතුද කියලා නේ අහන්නේ. ඒකට උත්තරේ මොකද්ද? අත්හරින්න ඕන කියලා. එහෙනම් පින්නතුන් දුක දුක නම් හැම දෙයක්ම අත්හැරලා දාන්න ඕන. මොනවද දුක කියලා බලන්න මේ මොහොතේ. දේශනාව දුක නම් දේශනාවත් අත්හැරලා දාන්න ඕන. බණ දුක නම් බණත් අත්හැරලා දාන්න ඕන. භාවනාව දුක නම් භාවනාවත් අත්හැරලා දාන්න ඕන. ඉතින් ඊළඟට හැමදේම ජීවිතයේ දුක නම් ජීවිතේ තතරින්න ඕන. ඥාති දුක නම් ඥාති තතරින්න ඕන. නෝන දුක නම් නෝන තතරලා දාන්න ඕන. මාත්‍ය දුක නම් මාත්‍ය තතරලා දාන්න ඕන. දෙවල ඉඩකටන් දුක නම් ඒකත් තතරලා දාන්න ඕන. යාළුව දුක නම් යාළුව තතරලා දාන්න ඕන. රේඩියෝ එක හරිය අහගෙන ඉන්න එක දුක නම් ඒක වහලා දාන්න ඕන. හිතන එක දුක නම් ඒකත් අතහැරලා දාන්න ඕන. දැන් ගැලපෙන්නේ නැද්ද? හොඳ නැද්ද? මොකද ඒකට උත්තරේ? නෑ නෑ මෙතන වරහන් ඇතුලේ කියවුණ දුක නම් විතරක් කියලානේ කිව්වේ. ඔව් ඒක නම් දුක නම් අතහරලා දාන්න ඕනේ එච්චරයි. එහෙමනම් නිවන් දකින්න බෑ. එහෙම බෑ. ඒ බුදුහාමුදුරු කියලා තියෙන්නේ පොඩි නෑයොත් අතාරින්න ලොකු නෑයොත් අතාරින්න කියලා. ආයිතින් නෑ යෝනවයි අරක උනේ මේක උනේ මේ ඕක තමයි කියන්නේ අපේ උදවිය කොට්ට වැදුරුත් එක්ක නිවන් දකින්න යන්නේ. අර සිල් ගන්න යනවා වගේ උදේට. ඕ කොට්ටේ වැදුරේ අරගෙන ඉනේ ගහගෙන යන්නේ බන්දරට ඒ වගේ තමයි. එහේ පුටුවයි ඒවතර යන්නේ. එහෙම නිවන් දකින්න බෑ. එහෙම බෑ. දැන් අභිමහන වෙන්නේදී අපිට කිව්වේ ලොකු හාමුදුරු ඇඳිවත විතරක් අරගෙන ඉන්න. එච්චරයි. ඒකත් අරන් ආව ඒකත් පැත්තකට දාලා මහන වෙනවා. ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ වගේ හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ගෙදර ඉඳගෙන මේ මගට එන්න නම් ඒ වගේ හරි තමන් අත්හැරීමක් ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව නිකන් දකින්න බෑ. සියලු දෙනා මහාන වෙන්න ඕන. නැත්තම් නිවන් දකින්න බෑ. ඉතින් පින්නතුනේ ධර්මයේ නොයෙකුත් ආකාර විදිවලින් ලක්ෂණ වලින් දේශනා කරලා තියෙනවා. ඒ හැම දෙයකින්ම නිර්වාණ රසය පුබුදවනවා. දැන් ඉන්ද්‍රියන් සංවර කරන්න කියලා කියනවා. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාදු සාදු ජීවාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු මනසාච සංවරෝ සබ්බත් සංවරෝ සාදු සබ්බ දුක්ඛා පබුජ්ජතු කියලා කියන නිරුජ්ජතු. ඉතින් මේ සියලුම දුක්වලින් නිදහස් වෙන්න මේ ඒ සංවර භාවය තමයි. ඉතින් බලන්න සදායතනම සංවර වුණා. සංවර වුණාට පස්සේ යනිවන් දැක්කා. දැන් ඔය ඇතු නිවන් දැකලා නැහැ කියලා කියන්නේ සංවර නැහැ කියන එක. සංවර කියන්නේ මොකද්ද? වරගන්නේ නැහැ. වරම් ගන්නේ කට්ටියක එක වරම් ගන්න. ඔය ඇත්ත වරම් අරගෙන නෙමෙයි දින්නේ. ඔය ඇත්ත දැන් ඉන්නේත් වරම් අරන් ඉන්නේ. නැද්ද? මම ආවල් කෙනාගේ ආවල් කෙනා. ඒක තමයි වරම. මම ආවල් ආයතනේ ආවල් ජොබ් එක රැකියාව කරන කෙනා. ඒ වරම. එහෙම නැත්නම් ආවල් ආයතනේ හිටපු විශ්‍රාමික කෙනා. ඒක තමයි වරම. මම ආවල් ඉස්කෝලේ විශ්‍රාමික ඕ ගුරුවරයා, ගුරුවරිය, ආවල් එකේ විදුහල්පතිවරිය, ආවල් හමුදාවේ ආයතනයේ විශ්‍රාමික නේද? මේ නිලධාරියා කියලා ගන්න පුළුවන් නේ. අපේ තාත්තා ආවල් ගෙන, ආවල් ගෙන පාදේශීය සභා මන්ත්‍රී, මං පාදේශීය සභා මන්ත්‍රීගේ දුව. ඒක තමයි වරම. ඊට පස්සේ මම මිනිස්සේ වරම. මම ස්ත්‍රියක්, ඒකත් වරමක්. වරම් ගන්නවා. ඊට පස්සේ මට මෙච්චර මෙච්චර දේවල් ඇති නැති වශයෙන්, හීනමාන වශයෙන්, අදිමාන වශයෙන් ඒවත් වරම්. මිනිස්සුන් ඉදිරියේ මිනිස්සු සසඳනය කරමින් ජීවත් වෙනවා. ඉතින් වෙලාවකට තමන් හීනයි කියලා හිතනවා, අයියෝ ආරයට තරම් මට නෑ කියලා හිතනවා. තව එක්කෙනෙක් දැක්කම මට ඒගොල්ලන්ට වඩා තියෙනවා කියලා හිතලා සන්තෝෂයක් කියලා ඉන්නවා. මිනිසුත් එක්ක ජීවිතේ සසඳනය කරමින් දුක් විඳිමින් සැප විඳිමින් ඉන්නවා. මිනිසුත් එක්ක ජීවිතේ සසඳනය කරන්න එපා. තේරුණානේ? කිසිම කෙනෙක් එක්ක සසඳනය කරන්න එපා තමන්ගේ ජීවිතේ. තමන් වෙන කෙනෙක් වගේ වෙන්න යන්නත් එපා. තේරුණානේ? කොල්ලෝ අමීර් කාලා, සල්මන් කාලා, සංජය දත්ලා වෙන්න යනවා. දැන් ඒ කට්ටියගේ ලොන් හැලිලා දැන් නාකි වෙලා ගිහිල්ලා ඒ කාලේ ගියානේ. ඊට පස්සේ ගෑල් ළමයි ටික ජොයි චවුලලා අර බවුලලා මේ බවුලලා වෙන්න යනවා. කවුරුත් වෙන්න යන්න එපා. රොනාල්ඩෝ උනේ එයාගේ විදියට. ඕගොල්ලොන්ගේ විදියට වෙන්න. තාම තේරුන්නේ නැද්ද? වැටහුන්නේ නැද්ද? හොඳට නුවණින් අවදීන් අහන්න. තේරුන්නේ නැත්තම් අහන්න. හෙඩ් එක ගලවලා යන්නම කියලා දෙන්න. මොකද ඕක ඇතුලේ තියෙන ගෑස් එක එළියට යන්නේ නැහැ ගලවලා ගියේ නැත්තම්. ඔක ඇතුලේ විශාල පීඩනයක් නේද හිර වෙලා තියෙන්නේ ඔළු ගෙඩි ඇතුලේ. විශාල පීඩනයක් හිර වෙලා තියෙනවා. ඒ ගෑස් එක එළියට යන්නම ඕන. කොහොමද ඒ ගෑස් එක එළියට යන්නේ? අපි ওই දකින ක්‍රමයේ තියෙන වැරදි භාවය, මිත්‍යා දෘෂ්ටික භාවය නැති කරන්න ඕන. සම්මා දිට්ඨිය පහළ කරගන්න ඕන. අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ මේ වෙන ආගමක කෙනෙක් උනාම මිත්‍යා දෘෂ්ටිකයි කියලා නෑ. අපි හිතන ක්‍රමය ඇතුළෙම අවිද්‍යා පත්‍ය සංකාර වෙනවා නම් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික. අර වෙන ආගමික දෘෂ්ටවල තියෙන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ඒකට කියන්නේ පරම මිත්‍යා දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ නෝමල් එකට, පරම මිත්‍යා දෘෂ්ටි කියන්නේ හරවන්න බැරි අවිද්‍යාවන් වලට. ඉතින් ඔයත්තන්ට පරම මිත්‍යා දෘෂ්ටික නෑ. එනිසා පරම මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පෙළෙන අය ඒකාන්තයෙන් නිරේත යනවා. තේරුණාද පින්නදුරේ? ස්වර්ගය කියලා හිතාගෙන හිටියට පරම මිත්‍යා දෘෂ්ටික භාවයන් තියෙනවා. ඒ අනිවාර්යෙන් යනවා. මිනිහ ගියාට පස්සේ තමයි දෙන්නේ ප්‍රාර්ථනා කරේ පිරිපුන් කාන්තාව හතක් ඉන්නේ නරබල්ලෝ හතක් කියලා වටේට පේනකොට තමයි තේරෙන්නේ මාර්ගේ වැරදුනා කියලා. මම ඒ ආගමිකයෙක්ගේ අර දේශනයක් බලාගෙන ඉන්නකොට ඒ ආගමිකයෝ එන්නේ ගිනි දැල් මැදි. ගිනි ජාලාවල් එකතු කරන්නේ මිනිස්සුන්ට හිතෙනවා. තමන්ගේ දේශනාවල් වලට නාල් ගන්න. ඉතින් මට පේනවා මේ මේ අපායම තමයි ඒගොල්ලෝ වෙන්නේ. අපිට හිතෙන්නේ නැහැනේ. අපිට හිතෙන්නේ වනපෙතක්, දිය ධාරාවක්, මල් ටිකක් එකතු කරන බෑග්ග්‍රවුන්ඩ් එකේම අරගොල්ලෝ ගින්දර. ගිනි ජාල දැකලා තියෙනවනේ සමන්ද. ගිනි ජාල මැදින් වෙන්නේ මෙහෙම ගල. ඒක අපායයි. ඒ ඕනම එකක් තියෙන පිනුතර ඒ කියන වචනවලම තියෙනවා. දැන් පහුගිය කාලේ ඊශ්‍රායලයට කරපු යුද්ධේ ඒගොල්ලෝ දාපු නම විනාශය. ඒගොල්ලන්ගේ භාෂාවෙන් දාපු වචනේ නමයි තේරුම කිව්වා මේ නාලිකාවල් වල විනාශය. මහා විනාශය කියලා. ඉතින් හරිනේ. ඒක තමයි කරන්නේ. තේරෙන්නේ නේද? දැන් මේ රටේ පක්ෂයක නමක් තියෙනවා. මොකද්ද? ජනතා විමුක්ති. කියලා මොකක් හරි එකක් තියෙනවා. මොකද්ද ඒක තියෙනු? ජනතාව නැති කිරීම. ඉතින් කරන්නේ ඒක. තණ්හා විමුක්ති කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීම. භව විමුක්ති කියන්නේ භවය නැති කිරීම. ජනතා විමුක්ති කියන්නේ ඉතින් මේ මිනිස්සුන්ට දොස් කියන්න බෑ. යකෝ අපි නමින්ම කියලා තියෙන අපි කරන දේ කියලා. තේරෙනනේ? ඒක නමින්ම කියලා දෙන ඒගොල්ලෝ කරන දේ. ඒක දන්නේ නැතුව හරි යදෙනවා පින්නතුනේ. ඒ නම් වලම මං හරි පරීක්ෂණය කළා දැන් යුද්ධයක් විජයක් ග්‍රහණය කළාම හොඳයි. ඒ වුණාට අපි දන්නේ නැති අපි දන්න අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැම්මා වැරදි තැනකට ඒ වචනේ. ජන විජය කියලා එකක් දැම්මා. ජනතාවට පරාජය වුණා. සංවිධානයේ පස්සේ ගිහුවා අතරම ඔක්කොම නැතිලා ජන විජය වුණා. යුද්ධයක් විජය වුණාට කමක් නැහැ. යුද්ධයක් විජයග්‍රහණය කළාට කමක් නැහැ. ඒ වුණාට ජනතාවක් විජයග්‍රහණය කරන්න බෑ. මොකද හේතුව වී කියන උපසර්ගයේ යෙදිච්ච ගම වචනේ අනිත් පැත්ත ගහනවා. ඒතකොට යුද්ධයක් නැතිවීම කියන එක හොඳයි. ඒක නැති වෙන එක විනාශ කරලා දාන එක. ඒක තමයි කියන්නේ ඒක පුච්චර භාෂාව පිළිබඳව මහා පණ්ඩිතයෙක් වුණත් කෙරෙන වෙලාවට නම් කොහොම හරි යෙදෙනවා. පොතේ පිටකවරේට අඳුරු පාටක් යෙදෙනවා. අඳුරු ලක්ෂණයක් යෙදෙනවා. ඉතින් මිනිස්යාගේ මේ පැවැත්ම තුළ පින්නතුනි බොහෝම අවධානයෙන් බලාගෙන හිටියාම හැම මිනිස්යාගේ මේ ලක්ෂණ පෙන්වනවා. දැන් අපි මරණයට ලං වෙච්ච හැමෝගෙම ජීවිත අපි පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒගොල්ලෝ ඒ ළඟදි මොනවද කිව්වේ? මොනවද හැසිරීම? බලනකොට ඒ අවශ්‍ය කරන ඒ හැසිරීම සහ ඒ ලක්ෂණ කියාපාලා තියෙනවා. ඒසාව ඕනම ජීවිතයක ඒ ලක්ෂණ ඕනම දෙයක දකින්න පුළුවන් පින්නතුනි. ඒක නැති කරන්න බෑ. දැන් ඔය ඇත්ත අපි කවුරුත් කල්පනා කරන්න ඕන හැමතිස්සෙම මරණ සතිය. මරණ සතිය අපි භාවිතා කරන්න කියන්නේ තමන් හිතන්න 2025, 2030, 2035, 2040, 2045, 2050, 2055, 2060, 2070 දැන් මතක තියාගන්න. දැන් ඔය ඇත්තට මොනවද මතක් වෙන්නේ 2070 සෝන ළඟට මල් ගිලිලා තියෙන මොනපුර එකක් තියෙනවද? නම් තියන්න, එක ගන්න, ලොකු වෙන්න, තරඟ කරන්න, අරක හරි කියන්න, මේක වැරදි කියන්න, අර බන හරි, මේ බන වැරදි කියන්න. නිරන්තරයෙන් අහන මං අරක හරි මේක වැරදි කියන්න. තමන්ගෙන් මහන නුඹ රහත් වෙලාද? අපිට අයිතියක් නෑ, වැඩක් නෑ. අපිට හරි දේ බෙදන්නවද වැරදි දේ බෙදන්නව නෙවෙයි. මම මේ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. මම හරි දේ අවබෝධ කරගන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔය ඇත්ත කොතනද ඉන්නේ? මෙලෝ සංසාර දෙයක් අගක් මුලක් දන්නේ නැහැ. අර බණ හරි මේ බණ වැරදි. අර බණ ෂෝක් මේ බණ ෂෝක්. හරි කියන්න හරි අර්ථයකුත් නැති. වැරදි කියන්න Tamanට ඒත් අයිතියක් නැති. තැනක ඔබ ඉන්නේ ඉස්සල්ලම ඔබේ අවබෝධය දියුණු කරගන්න. ඔබේ අවබෝධය දියුණු කරගන්න. ඔබේ ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගන්න. හැබැයි වෙනතුනේ ඔය ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගන්න අපි උස්සය උත්සාහ කරනවා. නමුත් වැඩේ වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා කිලිටි කිලිටි ඇඳුම් වලට පඳු පෙව්වහම කිලිටි ඇඳුම් වලට පඳු පෙව්වහම හරිම මේ අප්‍රසන්නයි. තේනවා? අර කුණුයි ඒ ඔක්කොම එකට කවලම් වෙලා අපිලි වෙලා. ආන්න ඒ වගේ තමයි පිටුතුරු කිලිටි මනසට මේ ධර්මයේ එකතු කළාට වැඩක් වෙන්නේ. පරිපූර්ණ අවබෝධයක් ඇති කරන්න. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරන මඩ වතුර කලේ පිරිසිදු වතුර පීල්ලකට තියාගෙන ඉන්නවා කියනවා. තියලා 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 බලන්න බලලා තියනවා චෙක් කරලා තියනවාද මොකද වෙන්නේ කියලා. ඈ ඒ වැස්ස තියෙන දවසට හරි පීල්ලක් නැත්තම් ගෙදර තියෙන වැහි පීල්ල හරි දිනවනේ. මඩ වතුර කලයක් ගිනිල්ල තියන්න එතෙන්ට. උඩ කොටස පෙනුමේ කොටස ලස්සනට පෑදීදී බවට පත් වෙනවා. තේරුණාද? පෑදීදී බවට පත් වෙනවා. අනේ ඒක තමයි. අපි ධර්මයේ අහන්න යනවා, පන්සලට යනවා, බුදුන් වඳින්න යනවා, බෝධි පූජා කරන්න යනවා, මඩ වතුර කලෙත් තරම් ගිහින් එතෙන්ද තිබ්බට පස්සේ ඉවලේ හිත පොඩ්ඩක් හරියනවා, පිරිසිදු වෙනවා, සකසෙනවා. කලෙ එළියට අරගෙන වාහනේට ඇගෙන මං ආයි මඩ ටික ඇවිල්ලා ආර ඉස්සරහා පෙන්නු කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපි කලෙන් පෙරලලා හොඳට සෝද ගන්න ඕන. මනස නිරවුල් කරගන්න ඕන. පවක් කරලා තියෙනවා නම් ඒ පව දුරු කරගන්න ඕන. සමාවගත යුත්තක් තියෙනවා නම් සමාව ගන්න ඕන. ණයක් ගත්ත එකක් තියෙනවා නම් වද දෙනවා නම් ඒ ණය දීලා දාන්න ඕන. තේරුණා නේද? කල්පනා කරන්න ඕන ටෙලිෆෝන් බිලක්වත් ලයිට් බිලක්වත් ඉතුරු කරලා මැරෙන්නේ නැහැ කියලා. ඒකත් ගෙවන්න ඕන. තේරුණා නේද? එහෙම නැතුව මේ ගමන යන්න බෑ. එනිසා ඉස්සෙල්ලම තමන්ගේ පාරිශුද්ධ වූ හිතක් තියෙන්න ඕන තමන්ට. බලන්න තමන්ගේ හිත පිරිසිදුද කියලා ඉස්සෙල්ලම. ප්‍රාණඝාතය කරලා නැහැ. හිත පිරිසිදුයි. හොරගම් කරලා නැහැ. හිත පිරිසිදුයි. සන්තෝෂෙන් දීපුවට ගමන්නේ ඉතින්. ඊළඟට කාඩවත් හිරියර කාලදර කරලා නැහැ. හිත පිරිසිදුයි. බොරු කියලා නැහැ. හිත පිරිසිදුයි. සුරාපානය නම් ඉතින් ගමන් නැහැ ඉතින්. වෙන කෙනෙකුට පෙව්වේ නැහැනේ. මම බී ගත්තනේ නේද? ඒකේ විපාකෙ ඉතින් මටමනේ. ඒ තනුන්ට දෙන්න යන්න එපා. ඒක අමාර කට්ටිය තෑග්ග වගේ ලොකුවට දෙනවා. ඒක දෙන්න හොඳ නැහැ. ගොඩක් කලාවට ශරීරයට හිතකර විදියට බලපානවා කියලා හිතලා දෙනවා නම් කමන්නේ. මදයට හා ප්‍රමාදයට හේතු වෙන විදියට ඒක දුන්නාම ඒකේ හානියක් වෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාගේ යාළුවට ඔයා අරක්කු බෝතලයක් දීලා පොවලා එයා වෙරි කරලා එයා වාහනේ නැගලා යනවා. හැබැයි යද්දි එයා රේල් පාරේ ගෝච්චි ලයිට් එක දකින්නේ දානෝ වාහනේ හැපිලා මැරෙනවා. අත ඇක්සිඩන්ට් එකක් කරගෙන ඇපිල මැරෙනවා. තමන්ගේ හිතට වද දෙන්නේ නැද්ද කවදක හරි? නේද? මං තමයි පෙව්වේ කියලා. තමන් තමයි පෙව්වේ කියලා තමන්ට වද දෙනවා. අනේ ඒකයි මේ වගේ දේවල් වලදී. එහෙම දෙයක් වුණොත්. ඒ වගේම යම් කිසි කාලයේදී මොනවා හරි සිරෝසියස් හරි මොනවා හරි හැදිලා මලොත් හරි එයාට කල්පනා වෙනවා මම තමයි ඕකට බොන්න දුන්නේ වැඩිපුරම මගෙන්ම තමයි බිව්වේ කියලා හෙරලා ඒ ආනිසංසය තමයි කල්පනා වෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා එදා හරි පරිස්සම් වෙන්න ඕන. අපි කියලා දෙන්නේ මේගොල්ලන්ට මේ ගිලම්පසට සීනි අඩුවෙන් දෙන්න කියලා. මොකද ඒක ඔයක සීනි කාලයම වුණොත් අපිට මේ වෙනුනේ ටිකක් තියෙන අපි දෙන්න පුළුවන් නම් හොඳ බෙලිමල ටිකක් රණවරණ ටිකක් ඔත්තමල්ලි ටිකක් දෙන්න පුළුවන් නම් වැඩිය හොඳයි කියලා මේ කිරි පිටි අරව මේව දෙනවට වැඩිය. ඉතින් චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න ඕන. මුලින්ම පිරිසිදු හිතක් තියෙන්න ඕන, පවිත්‍ර හිතක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ධර්මය අහලා හරි අමාරු. ඉතින් කල්යනෝ කමක් නැහැ, අඟුලි මාලාරි බණහන්න ඕන, ධර්මය අහන්න ඕන, ධර්මය වැඩිපුර අහන්න ඕන, ධර්මය හොඳ සිහියෙන් අහන්න ඕන. ඒ වගේම තමන්ට සුද්ධ කරගන්න පුළුවන්, පවිත්‍ර කරගන්න පුළුවන් හැම දෙයක්ම පවිත්‍ර කරගන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. පුදුමේ කියලා කියන පිනතුනේ මේ නිර්වාණ අවබෝධය කියන එක වීරිය තිබුණටත්, ප්‍රඥාව තිබුණටත්, සතිය සමාධිය තිබුණටත් පිනතුනේ එහෙම දැක දැක ගිහිල්ලා හිතලා එක ක්ෂණයකින් අවබෝධ කරගන්න දැනුවත් වෙන්න බැරි එකක්. ඒකනේ මෙච්චර දුර්ලභ. රාජකීය පඬිත ඉන්න, අග්ගමහා පඬිත ඉන්න, මාර්ගඵල නැහෙනේ. එනිසා මේ දුර්ලභ ධර්මයේ අවබෝධ කරගත්තොත් පින්නතුනේ ලෝකේ සියලු පඬිතුයා පරද්දනවා. මේක දැනුමක් නෙමෙයි, මේ ආධ්‍යාත්මික පාරිශුද්ධ බවක්. යම් කිසි උතුම් ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවයක් ගැඹුර අර්ථයෙන්ම තියෙන කෙනෙකුට විතරයි සත්‍ය අවබෝධ වෙන්නේ. එනිසා මම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් අවසාන චිත්තෙන් පවිත්‍ර පිරිසුදු කෙනෙක් හැටියට බාර ගන්නවා, පිළිගන්නවා. ඒ වගේම එයා සතර අපායට නොයනවා කියන විවරණය බුදු කෙනෙක්ගෙන් ලැබෙනවා. ඉන් මෙහා කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ වෙනතනෙ. අවසාන චිත්තයෙන් මිනිස්සේ දෘෂ්ටිගතන අන්තගාමින එයාට සත්‍ය අවබෝධ කරන්න බෑ. දැන් ඔබ බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාවන්තයි. අරනේ බුදුහාමුදුර පොල්ලක් අරගෙන ඇවිල්ලා ඔය ඇත්තන්ට ගහන, ඔයාට ගහනවා තම තමන්ට. ගස් බැඳලත් ගහනවා, වේවැල්වලිනුත් ගහනවා, දිමිකටුවලිනුත් ගහනවා, අවුවෙත් තියෙනවා. අවසාන චිත්තේ කොයි වගේද? බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුව කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා එතුමේ හිතන. අනිත් අය හිතන්නේ කොහොමද? හැමෝගෙම මට අදහස් හරි වැදගත්. කියන්න බලන්න. දේශයක් උපදින එකක් නැහැ කියලා. තව කියන්න බලන්න. ඔය පුතා මොකද කරන්නේ? දේශක ඉපදේවි අයියකෝ මඩ මේ නිකන් නිරපරාදේ ගන්න කියලා. තව කියන්න බලන්න. කාටද බාර ගන්න බැරි? කාටද බාර ගන්න බැරි කියන්නේ? බුදුහාමුදුරන්ටද බාර ගන්න බැරි නැත්නම් තමන්ටද? හැමෝම කියන්න බලන්න, හැමෝම අදහසක් කියන්න. පොල්ලෙකුනුත් ගහලා, වේවැල්ලෙකුනුත් ගහලා, ගස් බැඳලා, අවුවේ දියලා, දිමි ගොට්ටකුත් දාලා බුදුහාමුදුරුවෝ සීනි බෝතලේ හොරෙන් ගාලා අහුවෙලා මොකද කරන්නේ? අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ එහෙම කළොත් කරන්නේ අනුකම්පාවෙන් කියලා එතනට එතන. අනිත් අයටත් හිතන විදිහ කියන්න. හැමෝටම හිතෙන්න ඕන මොකක් හරි. කියන්න බලන්න. ඔය දුව මොකද කරන්නේ? ද්වේෂයක් ඇති වෙනවා. තෝ සිද්ධාර්ගේ පුතා වුණාට මට ආදර නැහැ. මම වැඩ බලා ගන්න කියලා කිව්වා. ඈ? එතකොට තව තව කියන්නේ මන්දිර මොකද හිතන්නේ? වැරද්දක් කළ නිසා දඩුවමක් හම්බ වෙනවා කියලා හිතනවා. තව? වැරද්දක් කළ නිසා හම්බ වෙනවා කියලා. තව? මොකද හිතන්නේ? නෑ වැරදක් නෑ. නිකම්ම වැරදක් නෑ. නිකම්ම ගහන්නේ. වැරදකුත් නෑ. නිකම්ම පුදුහන්දර නිකන් හිතනවා උදේ පාන්දර ව්‍යායාමයකට එක්සයිස් එකකට පුරුද්දක් හැටියට ඔය ශාවලින් ටෙම්පල් ඔය මෙඩිටේෂන් ඔය මේ 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 වල ටිබෙටියන් ස්වාමීන් වහන්සේලා එහෙම ගෝලයන්ට එහෙම කරනවා මොකුත් හේතුවක් නැ යන ගම කන ටිකක් ගහන් යනවා තේරෙන්නේ නේද මොකුත් මේ හේතුවක් නැ ගහගෙන යනවා අඬ ගහලා ඉවරලා ගෝලයට මෙතන හිට ගන්නවා තනි කකුලෙන් කියලා යනවා කරපු වරදකුත් නැ මොකක්වත් නැහැ. අඬ ගැව්වා මිදුල වැදින් තිබ්බ හිටගෙන ඉන්නවා කියලා යනවා. එතකොට මොකද හිතෙන්නේ? මේගොල්ලෝ තියන්න ඕන ඔයගොල්ලෝ යන්න අර පිටෙන්ට ඔක්කොම ගිහලා තනුක කුලෙන් හිටගෙන ඉන්න. පුළුවන්. බැ කොහමද ලෑස්ති කට්ටිය අත උස්සන්න බලන්න එක්කෙනෙන් දෙන්නේ ලෑස්ති එයා මෑනියන් තරගුණ තිය කකු දෙකෙන්වත් ඉන්න බෑනේ මේක නිසා හේම ප්‍රශ්යක් තියෙනවා ඒ ප්‍රශ්යක් තියෙනවා ආධ්‍යාත්මික හුරු කිරීම පුරුදු කිරීම කියන එක ඒක අමුතුම ශෛලයක් අමුතුම කලාවක් අමුතුම දෙයක් මිනිස්සෙක් හැඩගස්සනවා කියලා කියන්නේ ඒක අමුතුම දෙයක් මව්පියෝ දරුවෙක් හදනවා කියන්නේ ඒක අමුතුම දෙයක් ඒක මේ හිතක්නේ හදන්න තියෙන්නේ තක් හදනවා කියන්නේ ඒක හරි අමාරු දෙයක්. කැලෑල්ලක් පළදු නැතුව කෙලින් හරි ගස්සනවා වගේ යකඩයක් පන්නරේ කළා නමලා රත් කළා මිටි වලින් තලලා හදනවා වගේ තමයි ඉතින් හිතකුත් එහෙම එක්ක තමන්ම ඒ දඩෝම තමන්ට දී ගන්න ඕන තමයි. තේරෙනා නේද? අපි වෙනතුනේ නිදිමතක් එනකොට කොටයක් උඩ වාඩි වෙලා භාවනා කරන්න පුරුදු වුණා. කොටයක් උඩ වාඩි වෙලා නිින්ද එනකොට ගල් තලාවක් උඩ ගිහිල්ලා භාවනා කරන්න පුරුදු වුණා දවල්ට. ගිනි ගහන දවාලේ ගල් තලාව උඩ ඉන්න යටි නොපිච්චන උඩ නොපිච්චන. ඒ අපිටම අපි දෙන ගන්න. දැන් වෙන තැනගෙන ඒක ගුරුවරයෙක් විසින් දෙන්න පුළුවන්. අපි හිටපු ඒ ගුරු සාහිත්‍යහන්සේ කෙනෙක් ඉංගියක් දෙන්නේ. ඔහොම තද බල නින්දක් ඇවිල්ලා අර ඉස්සර හිටපු අර ගෝලයා නම් ඔය මහා දවාලේ අර ගල්තලා උඩට ගිහින් භාවනා කළා. එතකොට ඔය නිදි මත නැතුව ගියා කිව්වා. ආ එහෙමද? ඒ මාත් ඉතින් කරන්නේ ඒකම කරනවා ගිහිල්ලා. මේ කලින් හිටපු ගෝලයට ඔය වගේ නින්දක් ඇවිල්ලා රාත්‍රී භාවනා කරනකොට ඔය වඳනිතෙමල ඇඟට දාගෙන භාවනා කළා. එතකොට ඔය නිින්ද ගියේ නැහැ කියලා මාත් කරන්නේ ඒකම කරනවා. ඒ සුවපහස ආසනයක මේ වාඩි වුණාම තමයි නිදිමත එන්නේ. ඒක නිසා කොටයක් ලෑල්ලක් තියලා ඒ ලෑල්ල උඩ වාඩි වුණා. ඊට පස්සේ නිින්ද ගියේ නැහැ කියලා ඒ උන්වහන්සේ කිව්වා. කිව්වාම ওই විදිහට තමයි ගුරුවරයා කියන්නේ. කිව්ව ගමන් මාත් ඒකම කරනවා. ඔයත් එහෙම වීර්ය කරලා තියෙනවද? නැහැ. ඒකට භාවනාවේ මම මෙහෙම දත් මිටි එකට කරගෙන වීර්ය කරගෙන භාවනාවල් වල යෙදෙනකොට මගේ දතක පතුරක් ගැලවිලා ගියා. අසේ මේ දත් එකට හපා ගැනීම නිසා. දැසි මේක ගුරුවරයාට කිව්වාම ඉස්සල්ලා හිටි ගෝලේ නම් ඕම දත් කැඩෙනවායි කිව්වාම මේ හක්කට ලී දෙකක් දාගෙන හිටියා කියලා කිව්වා. ආ එහෙනම් හරි කියලා හෙරලා මාෂේ ලී කැලි දෙකක් අරගෙන හක්කට තියාගන්න. එතකොට මේ අර දත්වල මාක් එක ගන්න දැම්මා වගේ හක්කේ ලී කැලි දෙක පාට පාරවල් ටික දත් සෙට් එකේම හිටිනවා. ඔයත් ඔකල්ලා තියනද දවසක්වත් නෑනේ. දැන් ඉන්න தත්ත්ව විතරක් බලන්නකෝ. දැන් නම් මූ මේ මේ මුදලාලි වගේ ඉන්නවා කියලා. ඉස්සර බලන්න, ඉස්සර බලන්න. දැන් අදනේ බලන්නනේ. අද මේ වන්දලක් අදාගෙන ඉන්නවා. මේ යකාට කොහෙද දිනවද දන්නේ නැහැ, හම් වෙනවද දන්නේ නැහැ කියලා ඒව හිතනවා මාල්ලාට. අතීතේ බලන්න ඕන. ඕනම මිනිස්සෙක් බලන්න අතීතේ. සිද්ධාලේප මුදලාලි මහත්තයගේ හරි නේද බලන්න තිබ්බේ අතීතේ. මේ මිනිස්සයා බයිසිකලෙන් සිද්ධාලේප විකුණපු කාලේ. වෙන්ඩෝල් මහත්තයගේ හරි බලන්න ඕන අතීතේ. මේ මිනිස්සයා මේ gedara machine එකේ අත් machine එකේ සබන් ගහපු කාලේ. අද වාහන එක 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 මොස්තරේ වාහන තියෙනවා. එක විදියට දේවල් තියෙනවා. මේ මිනිස්සයා සබ පහසු ඉන්නවා කියලා ඒකට නිවිදසියා කරන්න ඕනේ. මිනිස්සයාගේ ආරම්භයේ දුක බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ අර දේවදත්ත දැක්කේ දුෂ්කර ක්‍රියා අනන්ත කාලේ නෙමෙයි. ඈ දැන් ගෞරව ප්‍රසාද සම්මාන පාවඩ මැණික් පුතු ආරාම හම්බෙන කෙලවරක් නැහැ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ ඒක ඔප්පු කරන්නම වෙන්නේ නැති මං ඔය දේ කර කිසි දෙයකට වැඩක් නැහැ කියන එක ඔප්පු කරන්නම වෙන්නේ නැති උන්වහන්සේගේ පරිනිර්වාණය තෝරගන්නේ ඒ පොදු මහපාරක ආයිනක. මිනිස්සුන්ට වාඩි වෙන්න එහෙම හදලා තිබිච්ච ගල් ඇල්ලක් තෝරගෙන ඒක උඩ පිරිනුවම් පානවා. ඉතින් මහා පොළොව දෙද්දරලා යනවා. මේ ඒ බුදු කෙනෙක්ගේ හිත්වල තිබිච්ච ඒ මහා දයානුකම්පාව. ඕක කලින් දකින්නේ වැදගත්කම තියෙන. ඒ වෙලාවට මේ පස්සේ දැකලා හරියන්නේ නැහැ. එසා ඒ ಗುಣ අද දකින්න පුළුවන් නම් තමයි දක්ෂයෙක් වෙන්නේ. ඒ හිත ඇතුළේ තියෙන ඒ ಗುಣ පස්සේ දැකලා වැඩක් නැහැ ඉතින්. එතකොට සංවේගයටපත් වුණා. ඉතින් ඒ බුදුහාමුදුරු කෙනෙක් කෙරෙහි වැරදි විදියට බලපු මිනිස්සු අනේ අපි හිතුවේ මෙහෙමයි 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 කියලා. අතහැරින්න පුළුවන් ඇත්තටම වටිනාකමක් නොදෙන කෙනෙකුටම විතරයි ලෝකය. වටිනාකම දෙන දෙනෙකුට අත්හරින්න බෑ. හිතෙන් ගලව ගන්න බලන්න ඕන. ගොඩාක් දෙනෙක් හිතනවා මේ දෙයක්කට ආස නැති බව කියන්නේ නොවැළීම කියන්නේ අත්හැරීම කියලා කියන්නේ ඒකත් එක්ක අපි තරහ වෙන එක කියලා. තරහ වෙන එක එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ගොඩාක් දෙනෙක් අත්හැරීම කියලා හිතන්නේ ගැටීමට. ගැටීම නෙමෙයි අත්හැරීම කියන්නේ. අගයක් නොදීම අල්ලා නොගැනීම එහෙම නැතුව අත්හැරීම කියන්නේ ගැටීම නෙමෙයි. පාවීම පිළිකුල් කිරීම එහෙම එකක් නෙමෙයි. දේපල වතු පිටි ඉඩ කඩන් කොහේ හරි ගිනිල්ල දැමම නෙමෙයි. එහෙමත් අත්හැරීමක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙන්න උනත් එයාට අත්හරින්න උනත් ප්‍රශ්නෙකුත් නැහැ. දැන් ඔබ මනස අතර කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ මේ මොහොතේ බලා ගන්න දැන් තෝර ගන්න ඔබ මනස අතර කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ දෘෂ්ටියක හිර වෙලාද කලගිරිලද කේන්ති ගිහිල්ලද පැරණි මතකයක් වද දෙනවද හාරනවද සැහැල්ලුවෙන්ද සුවදායිද සහනශීලීද කාලය තුලද අකාලිකවද තේරුම් ගැනීමට උත්සාහ කරමින්ද චිත්‍රපටි බලන්න කොහෙවත් යන්න ඕනේ නැහැ තමන් ඇස් දෙක පියාගත්තාම ලස්සනට ඔය පේන්නේ චිත්‍රපටි තමයි එක එක චරිත කතා ඇවිල්ලා සටන්ගාමි චරිතය එනවා ප්‍රේමාන්විත චරිතය එනවා බිය ජනක ත්‍රාස ජනක ඒව එනවා කුතුහලයේ දනවන දේවල් එනවා ඇත්තටම එහෙම නෙමෙයි නේ ඒව තමයි නේ ඉතින් අපරාධනේ දැල්ලි දිල චිත්‍රපටි බලන්න යන්නේ. හොඳට 3D චිත්‍රපටියක් බලා ගන්න පුළුවන් තමා තුළ තමන්ගේ අභ්‍යන්තරේ තමන් නොහිතපු දේවල් එනවා. කවදාවත් දැක්කේ නැති ඒවා එනවා. දකින්නත් කවදාවත් බැරි දේවල් වගේ ඒවා. එනවා අමුතුම චිත්‍රපටිය. පුදුම අධ්‍යක්ෂණයක් ඒක. පැයක් බලාගෙන ඉන්න, පැය දෙකක් බලාගෙන ඉන්න මේ චිත්‍රපටිය. හරිම අලංකාරයි. කවුද ඔය නිර්මාණය කරන්නේ කවුද හදන්නේ ඔබම මේ හිතලද ඔබට ওই දේවල් එන්නේ එහෙම නැත්නම් ඉබේම ඇයි ඉබේම එන්නේ එහෙම නේද ඒ තවන්න ඕමනා දේ හිතලම නෙවෙයි නේ ඉබේම පේනවා ඇවිල්ලා හේ පැවිදිලා නැති වෙලා යනවා ඉතින් මම කවුද මේ වැඩේ කරන්නේ දෙයියෝද ඉතින් මෙන්න මේවා එන නිසා මේක හරියට අවබෝධ කරගත්තාම අපිට තේරෙන්න ඕන මේ දේවල් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා. ඊට පස්සේ මේක අල්ලගන්න ස්වභාවය, මේ චිත්ත ධර්ම අල්ලගන්න ස්වභාවය මෙයා තුළින් අයින් වෙලා යනවා. අයින් වෙලා යනකොට එන ස්වභාවය අඩු වෙනවා. අඩු වෙලා යනවා, ගිහිල්ලා නැති වෙලා යනවා. හරියට අර යාළුවෙක් වගේ තමයි. යා හොඳට පිළිගන්නව නම් එයා නැවත නැවත එනවනේ. අපි පිළිගන්නේ නැත්තම් එයා දවස්වත් දෙකක් තුනක් ආව හරියන්නේ නැහැ වගේ කියලා ඉන්නේ නැතුව යනවානේ. ඒ වගේ තමයි. අපි මේ අපිත් මේ සිතේ උපාදාන ලක්ෂණ එහෙමයි වෙනතුනේ. දැන් අම්මා තාත්තා කියනවා අහවල් යාළුවා ආශ්‍රය කරන්න එපා පුතේ කියලා. ඒත් අම්මා තාත්තා කියන දේ හොඳට අධ්‍යයන තු වහන් ඉන්නවා. ගිහිල්ලා මිනිහා ආයි ආශ්‍රය කරන හොරේ. ඇයි? එයාම අවබෝධ කරගත්තේ නැහැ ඒ යාළුවා නරකයි කියලා. නීතියක් ඇටියට විතරයි ගත්තේ. ඉතින් ඒ වගේම අපිත් ඔය ඇත්තන්ට කියනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මර උගලක්, මේක ආශ්‍රය කරන්න එපා කියලා. ආමඳුරු කිව්ව නිසා අහන් ඉන්නව. ඒවලට ඒ විදිහට භාවනා කරනවා. හැබැයි ගිහිල්ලා ආයි ඒ දේවල් උපාදානයේ ආශ්‍රයේ ඒ විදිහටම සිද්ධ කරනවා. ඒ කියන්නේ Taman තාම දැනගත්තේ නැහැ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ හතුරෙක් කියලා. අපායට ගෙන යන්නේ නැන හතුරෙක්. උපාදානය කියන්නේ අපායට ගෙන යන්නේ නැන හතුරෙක්. මඤ්ඤමානේ මමත්වේ කියන්නේ අපායට ගෙනියන්න එන හතුරෙක්. අපි හිතාගෙන ඉන්නේ මමත්වේ කියන්නේ මගේ පෞරුෂය වර්ධනය කරන දෙයක්, මාව එඩිතර කරන දෙයක්, ඒක මට මගේ දෙයක් එක තියෙන්න ඕන කියලා හිතන්නේ මමත්වය. හැමෝම තමන්ගේ මමත්වයට ආදරේ නේද? ඈ කවුරුත් මමත්වයට තමන්ගේ ආදරේ. ඊට පස්සේ ඒක ඇතුළේ ඊළඟට මගේ කියන දේවල් ටිකක් එල්ල ගන්න පුළුවන් නේ. මමත්වයක් හදාගත්තොත් නේ මගේ කියන දේවල් එල්ල ගන්න පුළුවන් වෙන්නේ. නැතුව එල්ල ගන්න බෑනේ. ඈ ඊට පස්සේ ආ ඉතින් මගේ 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 කියලා දේවල් හදනවා. ඉතින් මමත්වයක් බොරුවක්, මගේ කියලා එල්ල ගන්න දේවලුත් බොරුවක්. ඉතින් ඒ බොරුවම කර කර ඉන්න තියෙන්නේ. අවසානයේ වයසට ගියාම කියනවා ලෙඩ ඇඳේ ඉඳගෙන බට ගැහුවාම ගාබු පදේකුත් නැහැ, බෙරේ බලවකුත් නැහැ කියලා. නටපු කෙනා ඇඳි. ඒ ලෙඩ ඇඳ මෙතෙන්ට ගේන්න, මේ දැන් මෙතෙන්ට ගේන්න. මරණාසන්න මොහොතේදී ලෙඩ ඇඳ බට ගහපු අර මැෂින් හයි කරපු ඇඳ මෙතෙන්ට ගේන්න ඕන. තේරෙනනේ. ඉතින් ජීවිත පුවත් කියන්නේ මහා පුදුමයි. දැන් අර ලලිත් කොතරාවල මහත්මයා කියන එක්කෙනා මේ රටේ හිටපු දැවැන්ත රජාට වඩා දෙවෙනියෙන් හිටපු රජත් කරට අත දාලා ගියක් හරි ණයක් ඉල්ල ගැතපු මිනිස්සයා නේ. ඈ රජුරෝත් ණය ඉල්ල ගත්ත මිනිස්සයකින් ආධාර ඉල්ල ගත්තා. ඒ වගේ මිනිස්සයා අවසානයේ තැඹිලි බීලා නිහිති බීලා මැරෙනවා. මම දන්නේ මොනවද දුන්නා කියලා කියනවා. නිරෝධ සංසාරයක් නැහැ. සමහරලාට ධනෙ කියන එක විනාශයට හේතු වෙන හැටිනේ. අපි හිතාගෙන හිටියද ධනෙ කියන එක සියලු ජයග්‍රහණ උදා කරනවා කියලා නෑ. ධනෙ සමහර වෙලාවට විනාශයේද කැඳවනවා. සම්පත් විනාශයේද කැඳවනවා. එනිසා මොනවා හරි සල්ලි ලෝකේ වැඩක් වෙන්නේ නෑ. මොනවා හරි දේවල් වැඩක් වෙන්නේ නෑ. ඒව ස්වභාව ධර්මයත් එක්ක තියෙන්න ඕන. තේරෙනනේ. මන් කිසිම නොලබන දෙයකට පොරකන්නේ නෑනේ. දැන් සාවින්දාන්සේට අර කුටියක් ගන්න ගිහිල්ලා ඒක දෙන්නේ නැතුණා. ඔව් බොහොම හොඳයි. ඒක ස්වභාව ධර්මයේ න්‍යායක්. ඒක බොහොම සන්තෝෂයි. ඒක රණ්ඩු කරන්න ඕනත් නැහැ. ඒක පොරබදන්න ඕනත් නැහැ. ගන්න ඕනත් නැහැ. ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මය. ඒ නිසා ස්වභාව ධර්මයේ අපිට විපතක් කරන්නේ අපි පුළුවන් තරම් ස්වභාවික වෙන්න ඕන. මම වෙන්නේ නැතුව මම වෙන්න ගියාම මට ඕන දේවල් ප්‍රාර්ථනා කරන්න. ඉතින් පින්නතුනි මාත් එක දවසක ඌ මොහොම මොහොම ඉඳලා අතහැරලා දැම්මා. දැන් ඔයත් හිතන්නේ මම මෙතන අද වැඩ ඉන්නේ මම මේ හිතලා ඉන්නවා කියලාද? නෑ මම හිතලා ඉන්නේ කියලා නෙවෙයි. මේ තැනගත්තෙත් මහත්මයෙක්. මේක ගත්තට පස්සේ මාස ගානකට පස්සේ තමයි මම ආවේ වැඩම කරේ මෙතන. තේරුණා නේද? ඊට පස්සේ මේක දාලා යන්න හදපුවා නම් බොහොමයි. ආයි කොහොම හරි හදලා දීලා දැන් මම ඔය කැනඩාවට යන්න ඉද්දි තමයි මෙතන ඔය පැත්ත ශාමලි තිසේර මැතිනේ ඔය චන්දන තිසේර මහත්තයා ටික හදලා දුන්නේ. සමහරලාට මේක පුංචි පන්සලක් නිසා මට ඥානක් නැහැ. සමහරලාට මේක දාලා මම යන්න වැඩ හිටියේ. ඉතින් ඒක ස්වභාව ධර්මයක අරගෙන විදිහට වැඩ ඉන්නවා. ඒ වුණාට අර මේ පුදුන් ලෝකයා හිතන්නේ බුදු අම්මෝ මේ මට්ටමට එන්න නම් කොහොම මරාලයක් ගහන්න ඕනද නේද? අර කීමද කියන්නේ ගේමක් ගහන්න ඕනද කියලා. මොනම ගේමක්වත් නැහැ. නිකම්ම ස්වභාවයේ ඔටෝමැටිකලි ක්‍රියාත්මක වීමක් තියෙන. කිසිම මේ එකක් නැහැ. ඉතින් මට කොළඹ හතේ පන්සල බාර දෙන්න සාකච්ඡා කරනකොට මං කිව්වා මට මේක ලොකු වැඩි කියලා. සමිතී සමාගම් දාම්පාසල් අරවා මේවා දාන ඔක්කොම ඔළුවේ දාගත්තට පස්සේ ආයි ඔයත්තන්ට වඩා බිසි හාමුදුරුවරු. තේරුණා නේද? සයිනාසට බිසි පුදුම බිසි. එවනට අවසානේ කියන්නේ නිකන් කනවා කියලා. ඈ හවසට පාසුකුල් රැට පිරිත් සෙත් පිරිත් දාන පන්සල් අතුපතු ගානේවා සංවර්ධන කටයුතු සමිති සමාගම් අරබින් මේ බින් ගෙවන්න ඕන. හරිම කාර්ය බහුලයි සායනාසලගේ ජීවිත. ඔයත් දැන් ආනන්ද හාමුදුරුවන්ගේ බණක් දහන්නේ. එහෙම නැත්නම් ඔබ සත්‍ය ගවේෂණයක් කරමින් ඉන්නවද? ඔබ කරන සත්‍ය ගවේෂණයට උත්තරයක් මාතුලින් ලබා ගන්නවා මිසක් මගෙන් බණක් අහන්න එපා. තේරුණා නේද? මේක ආනන්ද හාමුදුරුවන්ගේ බණ කියලා ප්‍රැක්ටිකල් කරන්න එහෙම යන්න එපා. ඔබ හොයාගෙන යන දෙයට, ඔබ අපේක්ෂා කරන දෙයට උත්තරයක් අපේ ළඟ තියෙනවද කියලා බලන්න. මේ මල්ලත් අවුස්සලා හැම මිනිස්සෙක්ම මල්ලක් වගේ තමයි. ඔය මල්ල ඇතුලේ එක එක දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ මේව කරලා බලන්න තියෙනවද මේ ගැජට් එකක් මට අවශ්‍ය කරන ගමනට ගන්න දෙයක් තියෙනවද කියලා. අපි වාහනේ අදා ගන්න උමනා වුණා පංචිකාවත්ත පුරා වෙදින්නේ කෑල්ලක් හොයාගෙන. ඒ වගේ ඔබට අවශ්‍ය කෑල්ල හොයන්න ඔබට මොනවද ඕන? හැම කෙනෙකුටම ඕන එක කාරණයක් මම දන්නවා. සතුටින් ජීවත් වෙන්න. සතුටින් ජීවත් වෙන්න නම් මමත්වයේ දුර්ගල යුතුයි. මමත්වයේ දීදී ඔබට සතුටෙන් නම් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. තේරුණා නේද? ලෝකසූර මයික් ටයිසන් බව ඇවිල්ලා කිව්වේ මේ හරියට මානසික පීඩන දිනනවා කියලා. ඒ මනුස්සයලා දැන් හැමදේම තියෙන ඕන යාන වාහනයක් තියෙන ඕන සම්පතක් තියෙන ඕන පිළිගැනීමක් තියෙනවා. ඒ මනුස්සයව සාමාන්‍ය මොන වරදක් වුණත් ලේසියෙන් හිරේට ගන්නවත් බන්ධනාගාරගත කරන්නවත් නැහැ. මට මතකයි ඒ රටක් මම දැන් ගත්ත කුඩු හරි මොන හරි අහුවෙලා අරාබි රටක් ගත්තා. පැය 24ක් ගත උතන ඉඳන් යවුවා. තේරෙන්නේ? එහෙම බලුවා. අර ප්‍රසිද්ධ ගායකයන්ට මේ ගංජා ගෙනියන්න පුළුවන් වගේ තමයි. නිරන්තරයෙන්ම තියෙනවා. ඉතින් කවුරුත් අල්ලන්නේ මොකවත් කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට ඒක නැතුව සින්දුවක් කියා ගන්න බැරි නේද? සාමාන්‍ය මිනිහෙක් හිටියත් ඒක අල්ලගෙන ඉරෙගින්න. ඒ தത്വයට ආවම ඒ தത്വයේ තියෙන මිනිස්සුන්ට ලෝකෙ හැටි. බලයක් හැදුනහම දැන් ඔය රඩවල් පිටින් විනාශ වෙන ඒවට මොකවත් නැහැ. අර ඇක්සිඩන්ට් එකක් වෙලා කවුද මරන්නේ කියලා හිතක මිනිහෙක්ගේ බිල්ල කපලා මොකෝලෙක මරලා දැම්මා. ඈ මේ ලෝකෙ මහා අමුතු පිස්සු නවාතනක් පින්නතුනේ. අර ඇක්සිඩන්ට් වෙච්ච එකට ඒකට සමාවත් දෙන්නේ නේ. මේ ලෝකේ බුරුදු පිටින් මරනවා, විනාශ කරනවා. හදාගත්ත පිස්සු ලෝකයක් තියෙන ඉතින් ඒ ලෝකේ තේරුම් අරගෙන වහාම මේ ලෝකෙන් අයින් වෙන්න. මේ ලෝකෙත් එක්ක තරඟ කරන්න එපා, මේ ලෝකේ ජයග්‍රහණ හොයන්න එපා. ලෝකෝත්තර ලෝක ජයග්‍රහණයක් හොයන්න. ආධ්‍යාත්මික ලෝක ජයග්‍රහණයක් තමයි ප්‍රාර්ථනා කරන්න. ඒක හම්බ වෙයි. ලෝකෙන් නම් ජයග්‍රහණයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මොකද හේතුව? මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්න තව කෙනෙකුට ජයග්‍රහණය දෙන්න නෙමෙයි, තමන් ජය ලබන්න. තේරුණා නේද? හැම මිනිස්සෙක්ම ජීවත් වෙන්නේ තමන් ජය ලබන්න මිසක් තව කෙනෙකුට ජයග්‍රහණ දෙන්න එහෙම ලෑස්ති නෑ. ඉතින් ඒ නිසා ලෝකෙත් එක්ක ජයග්‍රහණය ලබන්න බෑ. ඒක නිසා හොඳම වෙලේ තමයි තමා තුලින් තමන් ජයග්‍රහණය හොයාගන්න එක. ලෝකෙන් ජයග්‍රහණ වැඩන්නේ නෑ, ලෝකෙන් ප්‍රශංසා වැඩන්නේ නෑ. ඔබ අපේක්ෂා කරනවද ප්‍රශංසා? දරුවෝ හදලා දරුවන්ට ප්‍රශංසා කරයි, ඈ යාළුවන්ට සලකලා යාළුවෝ මට ප්‍රශංසා කරයි, මං හම්බ කරේ යාළුවෝ කියලා මලාපරියවිලා කියයි, ඈ තමා තුලින් තමන් ජයග්‍රහණය මතු කරගන්න. බලන්න තමා තුල තමන් පරාජිතයේද ජයග්‍රහකයේද? තමාගේ නිදි ඇඳට නිදාන යහනට ගියාම තමන් සන්තෝෂෙන් නිදාගන්න පුළුවන් කෙනෙක්ද? සන්තෝෂෙන් අවදි වෙන්න පුළුවන් කෙනෙක්ද? සන්තෝෂෙන් හුදකලාවේ වනපෙතක් මල් උද්‍යානයක් සබාදහමක් අහස පොළොව වැස්ස දිහා බලාගෙන ඉන්න පුළුවන් ලස්සන හිතක් තියෙනවද බලන්න? මේ ලෝකේ දුකවත් සතුටවත් නැහැ පින්නතුනි. එයාට හිතිච්ච ගමන් ඒක සතුටක් කරගන්නවා, එයාට හිතිච්ච ගමන් ඒක දුකක් කරගන්නවා. තේරුණානේ හැටි? ඕනම දෙයක් එයාට හිතිච්ච ගමන් එයාට සතුටක් කරගන්න පුළුවන් ඒක, එයාට හිතිච්ච ගමන් එයාට දුකක් කරගන්න පුළුවන් ඕනම දෙයක්. දැන් ජීවත් වීම සතුටක් අපිට. තව කෙනෙකුට ජීවත් වීමම දුකක් කරගන්න බැරිද? එයාට දුකක් වෙනවා. ඊට පස්සේ එයා ගිහින් ඉවර වෙලා මැරෙනවා, සියදී හානි කරගන්නවා. එතකොට ජීවත් වීම දුකක් කරගන්නවා, ජීවත් වීම සතුටක් කරගන්නවා. ඉතින් ඔබ මේ මොහොතේ මනෝමයාවසයෙන් ගොඩනගන්නේ මොකක්ද? තමන් බලන්න, තමන් නිදහස් වෙන්නේ මනෝමය සංඛාර හැදීමෙන් නිදහස් වන්න. ජීවත්ව සිටියදී සියල්ලට ඉඩ දෙන්න. සියල්ලට ඉඩ දෙනවා කියන්නේ මරණයට පවා ඉඩ දෙනවා. ඔබ මරණයට ඉඩ දී ජීවත් වෙන කෙනෙක්ද? නෑනේ. මැරෙන්නේ නැතුව අල්ලගන්නනේ බලන්නනේ. මරණයට පවා ඉඩ දීලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ තරම් අතහැරීමක්. හැබැයි මැරෙන්නේ යන්න එපා හිතමතා. ඉඩ දීලා ජීවත් වෙන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ තරම් එයා අතහැරීමෙන් ජීවත් වෙන, ඒ තරම් ස්වභාවිකයි. ඒ කියන්නේ පින්වත්නි, ඔබ විශ්වගාමී වෙනවා. විශ්වගාමී වෙනවා කියන්නේ නිර්වාණ වෙනවා. නිර්වාණ කියලා කියන්නේ ඔබට ඔබ බැඳීමනේ තියෙන්නේ. වාන වෙලා තියෙන බැඳීම වෙලා තියෙන නිර්වාණ කියලා කියන්නේ ඔබට ඔබ තියෙන බැඳීම නැති වෙලා යනවා නැති කරලා දානවා අන්න ඔබට ඔබ බැඳීම නැති කෙනෙක් නම් ඔබ නිර්වාණ ගාමි කෙනෙක් නිර්වාණ ගාමි කෙනා දකින්නේ ඇත්ත මමත්තේ ඉන්න මිනිස්සු දකින්නේ විදියට නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ දකින්නේ එක්තරා කෝණයකින් ඒක. ඊට පස්සේ සත්‍ය ඥානය පහළ වෙනවා. විශ්ව ඥානය, සත්‍ය ඥානය, විශ්ව ඥානය. විශ්ව ඥානය මොන වගේද කියන බලන්න විශ්ව ඥානය මොන වගේද කියලා ටග්ගල් කියන්නේ මොනව හරි උදාහරණයකින් වචනකින් කියන්නේ කිසිම ඥානයක් නැති බව කියලා ඒක මේ කියන්නේ තව කියන්න බලන්න ඈ නිර්වාණය තව අපි දක්ෂත් වෙන්න ඕනේ. ඒ දක්ෂතාවය හැමෝටම නෑ. තමා දකින දර්ශනය වචනවලට ගේන්න පුළුවන් දක්ෂයෙක් වෙන්නත් ඕන. ඒක විශේෂ ප්‍රාතිහාරයක්. ඒක දේශනා ප්‍රාතිහාරයක්. ඒක ප්‍රකාශන ප්‍රාතිහාරයක්. විශ්ව ඥානය එලි දක්වන්න මට උවමනා වුණා. ඔයත් අන්න ටිකක් කියලා දෙන්න. මම මේක ලස්සනට කරලා තියෙන දණක් පෙන්වන්න. දැන් බලන්න මේ බුදු කුටිය. ඒ බුදු කුටියේ තියෙන ටික නිකන් අදාහ ගන්න බැරි මොලේ අවුල් වෙන හේකුත් තියෙනවා ඔක ඇතුලේ. මොකද්ද තියෙන්නේ? S2ක් තියෙන දෙපැත්තේ. ඔය